දැන් බුදුරුවක් කියලා අපි හදමු බුදුරුවෙක් බුදු පින්තූරයක් කියලා ළමෙක් හරි අදලා. තමත් අදින පින්තූරය කියලා. ඉතින් කරන්නේ පින්තූරය. සිත්තරේ හරි අදලා තියෙනවා. පින්තූර පස්සේ මේ රූප ටික කොහොම බලාගෙන යන ගම. මේ රූප මේවා කියලා තව මත දැකලා තියෙනවා. මෙහා මිනිස්සු මම දැකලා තියෙනවා. මෙහෙම හැදුවේ තියෙනවා දැකලා තියෙනවා. ඒකයි දෙකේ ඉන්නේ. හා මේ මේ රූප ටික හරි කියලා කියන්නේ මම දැකලා තියෙනවා. ඒ බුදුරුවක් අරගන්න. බුද්ධ පින්තූරය. අර මේ පිටුවේ ඉන්න කෙනා වයික මිස්ම කොහොමද කරලා තියෙන්නේ? කපුල් බලන්න. මෙන්න මේ බුදුහාමුදුරන් කියන්නේ අතර කියන රූප ස්වභාවයේ පුත්කලී මම මේ ලෝකේ දකරන්නේ. දැකින දෙයක් කියන්නේ කියලා. නම් අනිත් රූප වලින් ඉහළට. අනිත් සමානයි. සමානයි මේ හයිතු මාවල හරි සතුප ඇති අපේ ලකයි. මේ වගේ දෙයක් තියෙනවා. ඒනම් යේසුස් ශාන්තිය නැවත එන්නේ කියලා ඒ වුණ සවුල වාගේ ඉන්න පස්සේ හරි සතුප. එහෙමයි ඉතිරියක්. එතන මෙතෙන් මේ බුදුරජාණන් වහන්සේගේ ස්වභාවයේ රූපයක් දැකලා මෙන්න මේ ධාතිය කෙනෙක් මම දැකලා තියෙනවා කියලා. කාටවත් කියන්න පුළුවන්ද බලන්න. අර ඒ චිත්‍රයේ ඇන්නේ කවුද? කවුරු හරි සාමාන්‍ය මිනිහ. සාමාන්‍ය චිත්‍රේ. ඒ ඇන්දා මේ චිත්‍රේ හැදුනා සාමාන්‍ය කෙනෙක්. මේ හදපු දේ දුරින් ඒ පුද්ගලයාගේ මානසික ගෝචර වෙච්ච මේ බුද්ධ රූපය කියන සංකේතය. සමතරලා සංකේතය ලෝකෙ පෙන්වන දෙයක් ඉති කියලා. එහෙනම් මේක ඉන්න අසම සම ගුණේ. අසම බුදුවරයෙක් සමග පමණයි සම කරන්න පුළුවන් රූපයෙන් බැලුවා. මනසෙන් බැලුවත්, ඥාණයෙන් බැලුවත් ඉන්නවා. මෙන්න මේක ගුණ ස්වභාවයක් තියෙනවා. එහෙනම් මේ බුදුන්ගේ රූපය කියලා යක්ෂි පුද්ගලයේ රූපයක් අඳින්නේ. ඔහු අඳපු රූපේ පවා ඒකිනේ වෙනවද කියලා. අසම සම ගුණ රසයි. ඔක අතම හොදේ ඔප්පු වෙන්නේ කියලා. එන අසම සම ගුණ රුව යම් තැනක නැගෙනවා නම් අන්නේ අසම සම ගුණ රුව නැගින් අසම සම ගුණයක ගුණ විද්‍යාමානත්වයක් එන්න ඕන. ඔව් හේතු වෙන්නේ. මෙන්න මේ විලාසේ මනසෙන් නැගෙනවා එක්තරා ශක්තියකින් කියලා. මනසෙන් නැගෙන ශක්තියින් මේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු කියලා. මේ ධාතු හතරෙන් හටගත්ත භූත හතරේ ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියලා. හතර මහා භූතයන්ගේ සංකල්පයන් පරිවර්තනය කරන්න හැකියාවක් තියෙනවා. හොඳටම නරකටම ඉගෙනගන්න එක තියෙනවා. ඒ සංකල්පයන් කිරීමේ හැකියාව තියෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි කියන්නේ මේ ආපෝ භූත ආදී මේ භූත හතරෙන් හතර මහා භූතයන්. සංකල්පණයන් කරවන්න, චලනයන් කරවන්න හැකියාවක් තියෙනවා අනුකූල චිත්ත ස්වභාවයෙන්. අවිචාර වලින් දවසේ නේ සාමාන්‍ය මත්මිකෝ නැගෙන චිත්ත ස්වභාවයක ඒක භාවයේ තියෙනවා. දැන් ඔය විද්‍යාඥ සාමාන්‍ය මේ වගේ දාර්ශනික කියපවා. එහෙම දේවල් ලොක්ක කරලා ඒගොල්ලෝ ඒවා කරලා පෙන්නලා තියෙනවා. දැන් පතක් ගහක් ළඟට ගිහින්. අපි කටු නැතුව ජීවත් වෙනවා. අපිට මොකද අනුන්ට ඇයිනේ කටු? එක්තරා යෝගියෙක් නිතර කියන්න පටන් ගත්තා. තමන්ගේම හිතවත ඒක ඇදිලා පතක් ගහද. ඔහොම දවස් ගන්නා කියාගෙන දවසක් ගිහින් ස්පොන් කටේ දහම දැම්මා. ඒකයි කටු නැහැ. ඊට පස්සේ ඒ ගහෙන් හැදෙන පතු පරම්පරාවක්. කටු නැති වතත් හැදෙනවා. දැන් මේවා අපි දැනගන්න පරිශන කරන වැදගත් දේවල්. එද මේ විශ්වයට අපි යමක් කියනකොට යහපත් නැහැ. විශ්වයේ යහපත් ප්‍රතිඵල වලට පරිවර්තනය වෙන හැටි. යමකට එල්ල කරලා කියපුවාම එහෙම වෙනවා. ඒ වගේ යම් කිසි කෙනෙක් බුදු ගුණ සිහි කරන්න පටන් ගත්තා. දැන් අපිට බුදුහාමුදුරන්ගේ ජීවමාන රූප දකින්න නැතුව අර මනසින් ගොඩනගා ගත්තා මුදුරු අනුව හදව පිළිම තමයි මේ ළඟින් හම්බු. බුදුන් සිහි වෙනකොටම ಗುಣ රුව වශයෙන් අපිට පුරුදු මානසිකත්වයේ රුව වීදි වෙනවා. අපි දැන් නවගුණ ධාතාව කියනකොට බුදුගුණ කියන්නේ. බුදුගුණ ධාතාව කියනකොට ඒ කියන පිළිතුරු. ඔන්නේ ශක්තිය විහිදෙන්න පටන් ගන්නවා. බුදුගුණ ශක්තිය විහිදෙන්න පටන් ගන්නවා. හැබැයි මේකෙදි හොඳ වැදගත් දෙයක් දකින්න ඕනේ. මොකද වැදගත් දෙයක් කියන්නේ? ඒ එතකොට මේ මෙන්න මේ ಗುಣ ශක්තිය විහිදෙනකොට සතර මහා භූතයන්ගෙන් හටගත් මේ විශ්ව බලය තුල ඒ භූතයන්ගේ පරිවර්තන සිද්ධින අනුකූල පරිවර්තනය. ඒවා ගති සමානත්වයේ ගති සමානත්වයේ යම් කිසි දෙයක් ඇදලා යනවා. නැත්නම් බුද්ධ ප්‍රතිමාවෙන් පෙන්නපු සංකේතයෙන් පෙන්නපු ඒ ගුණයට අනුකූල වන්නා වූ ගති රුවද අපි අර බුදු ගුණ පාඨයේ කීවෙ නිෂ්පාදිනී කරන ශක්තිය ඇදලා යනවා. අනේ ගති ආකර්ෂණය කියන්නේ ඕකයි. විශ්වයේ සතර මහා භූතිය අනුකූලව සකස් වෙලා ඇදෙනකොට ශාන්ත සුන්දර සුවේගෙන් දෙන්නා වූ ස්වභාවයෙන් සකස් වන රූප කලාප හැටියට නෑ සකස් වෙලා තමයි රූප හදන්න හැටියට තමයි ඊට ඇඟ ලැබිලා කියන විද්‍යාමාන අපේ එකිනෙකට ස්වභාවයෙන් යන්නේ. ඉතින් ඕකෙදි අර වගේ ප්‍රශ්න අමතක කරන්න පුළුවන්. ඉතින් පිටරකල් මේ කිවිසෝ කියන ගාථාව ගෙවිනේ. දැන් මේක මොකද මේ අප්‍රියල් මේ කියන්නේ අගෝස්තු වගේ නම් තියෙන වෙන්නේ. කොහොමද කියන්න පුළුවන්. දැන් ඔතනදී දැනගත යුතු කාරණා කීපයක් තව තියෙනවා. යමක් යම් තැනක ඔප්නැගී අනුකූල පරිසරයක් ඕන. අවශ්‍යදී ඔප්නැගීලා තියෙන්නත් ඕනේ. ඒක මතුවෙලා එන්න අවශ්‍ය භෞතික පරිසරයේ අනුකූල වෙලා එන්නත් ඕනේ. එහෙනම් ඔය ජනවා ඔය කියන අගෝස්තු පළවෙනිදාකින් දවසේ නම් පටන් ගත්ත භෞතික පරිසරයක්. අද විද්‍යාඥයින් පිළිගන්න මේක බැලුවා. මේ විශ්වයේ සිද්ධ වෙනවා. යහතක් අතරත් මේ තියෙනවා දකින්න. ඒගොල්ලෝ දැන්ට පෙන්න එකක් තියෙනවා එක්තරා යෝගයක් මේ ගෞරව 700 ගානකේ 15 වෙනි යෝගයක් මේ 9 වෙනි දහනකොට ඉදෙන හැටියෙන් ජෝතිෂයෙන් දැකපු එකක්. ඔව්. ඉතින් දැන් මේ කියන යෝගී කියන්නේ මේ විශ්වයේ හටගන්න එක්තරා පරිසර බලපෑමක්. ඔන්න ඒක යහපතට පාත් වෙන බලපෑමක් කියපෙන්නා. ඒක විශේෂ යෝගයක්. එහෙනම් මේ යෝගී මේ භෞතික පරිසරය කොයි තරම් දුරට අනුකූල වෙලා තියෙනවද? එහෙනම් අනුකූල විශ්ලේෂණාගී මේකේ හදගෙන තියෙන යම් කිසි ಗುಣ කිරණක් ඇති වෙලා. ඔන්නේ කිරණ ක්‍රියාත්මක වෙන විලා. එතකොට දැන් මෙතෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඔයිට ඉස්සර කවදාවත් ඔහොම එකක් අකින් දෙවි මතු වෙන්නේ නැද්ද? ඔහොම ප්‍රශ්න එන්න පුළුවන්. මේ කිරණ මේ හදිසියෙම හැමෙම මේක පැත්තෙන් පැත්තට ගාල්ල පැත්තේ මාතර පැත්තේ අතර ගිය බලවට ගම්පහ පැත්තේ කොළොව පැත්තේ ඔහොම දැවිලා අතිවර කුරුණෑගල පැත්තේ ඔහොම පැතිවලක් යනවා. තවත් තාකල් යන හැමතැනම ආරක්ෂි වෙයි. අපේ පැත්තේ තියෙන අපේ පැත්තේ තියෙනවා කියලා. දැන් එක කිසිදයක් තියෙනවා. දැන් මෙතනද අපිට වැදගත් දෙයක් තියෙනවා දැනට. මුලේ හපත්, මැදේ හපත්, අගේ හපත්, අර සහිතව, ව්‍යඤ්ජන සහිතව සර්වාකාරයෙන් පරිපූර්ණ ධර්ම බුදු පියාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා. ඒ ධර්ම ඒ විදිහටම නම් හද නැගුවේ ඒ විදිහටම නම් ප්‍රකාශ කළේ ඒ විදිහටම පදවෙන් කළේ. ඒ විදිහටම භාවිතා කළේ. ඒ විදිහේ ප්‍රතිඵලයක් මත වෙන්නේ. ඔබලාට බයක් ඇති ගන්නක් ලොමු දහය ගන්නවා ඇති වෙනවා මා මෙහි කරලා කියලා බුදු පියාණන් වහන්සේ දීමුක දේශනා වදනයක් වශයෙන්ම නවගුණ පාඨය දේශනා කළා. ඔය කැරි කරලා වෙන් කරන්න නෙමෙයි දේශනා කළේ. ඒක හරියට කිව්ව විදිහට ගන්න ඕනේ භාවිත කරන්න ඕනේ. අක්ෂර ගණ වෙනස් කරන්න නැතුව ඒකට අනුකූල වන්නා විදිහටම පද පෙළ අරගෙන ඒ විදිහෙන් කරන්න ඕනේ. හැබැයි ඕක කරපු අපේ ආදි පැරණි බුදුගුණ බලෙන් අපරමාණ ආශිර්වාද ලැබුවා. බය ඇති කරු කරේ ඇති වෙනු දුක් දුමන දුරු කරගත්තා. අර දඩක සූත්‍රයේ කියා තියෙන පරිදිම ඒ ආශිර්වාදය ලැබුවා. හරි අපි දැන් නැති එකක් මේ බෞද්ධ අටතුල බෞද්ධ මේ වැඩ පිළිවෙල තුන සිද්ධ වුණා දැන් අවුරුදු 400 කින්. අපිට ගුණ දෙන්න. හැම මාර්ගයක් ඉතාම සියුම් තැන්වලින් අපිට නොපෙනෙන පහලා තියෙනවා. මේ වාපු නිසා. අර වැඩ පිළිවෙල කියනවා අද වෙනකන්ම ඒ වුණාට ඒක රහිත වෙන හොයාගන්න. පාලි භාෂාව මෙච්චර දන්න. පාලි භාෂාව පිළිබඳ හතර දැනුමක් ඇතුව හිටපු අපි මේ මෑත කාලයක ස්වාමීන් වහන්සේලා ඇතුළු අපේ මේ බෞද්ධ කියන උගත් පඬිතවරු අතරේ අවුරුදු ඉතිවිසෝ ගාථාව කියලා තිබ්බා. අද කියන්නේ ඉතිවිසෝ ගාථාව. අපි හැමෝත් ඉතිවිසෝ කියන වචනේ පාලියේ කොහොමද කොතනක් තියෙන්නේ කියලා. ඉතිවිසෝ ගාථාව කියන වචනයක් තිබුණා. කියන්න 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 සෝයන්න කියන අකුරු හතරම එකතු කරලා පදයක් හැදුවා. ඉතිවිසෝ. එහෙනම් ඉතිවිසෝ භගවා අරහන් කියලා තමයි ඔක්කොම කියලා කියන්නේ. කවුරු කොච්චර පඬිතු කරපණ කියන්නේ කියත් ඉතිවිසෝ භගවා කියලා තමයි කියන්නේ. කියා දීලා තියෙන්නේ එහෙම. ඉතිවිසෝ භගවා කියන වචනේ වෙන් කරන්නේ නැතුව. ඉතිවිසෝ භගවා කියලා තමයි කියන්නේ. වෙනේක අයෙ වෙනේ කරේ. වෙනේක නයි. අපේ ආචරණා කොච්චර පද වෙනස් අර්ථ වෙනස් වෙනවා. මෙනේ කණේ කිව්වහම මේක කණේ අකින මාධ්‍යෙත් ඉන්නවා කියලා අහු වෙනවා. අත දාන්න ගියහම කණේ අල්ලන්නේ මෙනේක නයි. ඒවා කියන්නේ එහෙම. අකුර වෙනස් ඒ නිසා නයාවින් එක වෙන්න පෙර අහුලාදින කණේ අය ඉන්නවා කියලා. අත දාන්න ගියහම නයා කරා. මෙන්න මේ වගේ දෙයක් තමයි. ඉතිපි සෝ භගවා කියන උත්තර බුද්ධ වදනේ පදයක් වෙනස් කරලා ගත යුතු බුද්ධ දේශනාවට ඉතිපිසෝ භගවා කියලා පදි හදාගත්ත තැන් පටන් නවගුණ ගාථාය මුල ගැවුණා. ඔතන පටන් ගෙන පදින් පදී වෙන් කරලා ගතිස් වෙන වෙන් කරන්න නැති සියලු ආකාරයෙන් පරිපූර්ණව තිබෙන නවගුණ ගාථාව පද බැඳලා පද දෙකක් එකතු කරලා එක පදයක් හදලා එන එකෙන් එක වැඩිපුර වෙන කියලා දහපදියක් හදලා නවපදිය වෙනවා. මේ වගේ වෙනස්කම් කරාට පස්සේ සම්පූර්ණ අර මුල යහපත් මැද යහපත් අග යහපත් අර්ථසහිත දැන්දෙත් කරුවාකාරයෙන් පරිපූර්ණතාවය කො. අනේ ඒකෙන් අහකලා ගයන තාක්කල් මොකද හිත උනේ? ලොකු වරදක් කළා. ඒ භාග්‍යවතුන් වහන්සේ කියනකොටම ඉතිපිසෝ කියනවා භගවා කියලා වචනේ පිටගත්තා. ඉතිපිසෝ භගවා කියන මෙතෙහි මේ භාග්‍යවතුන් වහන්සේ කියන අදහස නැති වෙලා තියෙනවා. දැන් අපි දැන් නැති සවෝගේ අර්ථයක් ගන්නවා ඉතිපිසෝ කියන වචනේ ගත්ත අර්ථයක් ගන්නවා. හරිය පුනහර්පයක් කියලා දැල්ලා ඉන්නවා වගේ භාග්‍යවතුන් වහන්සේ පටන් ගන්නවා. ඉතිපිසෝ භගවා පුතා කියන මුලට එහෙම දැම්මොත් එහෙම විශේෂණයක් ඒ පුතා කොච්චර නරක් වෙනවද? පොඩි තරම් එකක් වෙනවද? භාග්‍යවතුන් වහන්සේගේ මුලට දැම්මොත් ඒ જાති විශේෂණයක් එහෙම ඉතිවිසෝ කියන භාග්‍යවතුන් වහන්සේ කොයි જાති කෙනෙක් කරලා කතා කරන බටන්? දැන් මෙන්න මේ විදිහට අපි නොදන්න පැත්තක පද නිරූපියක් හැදෙනවා ඉතිවිසෝ කියලා ගන්න. ඉතින් අය බලන්නකයි වාසේ ඉතිවිසෝ කියලා කතා කරන්නේ. ඉතිවිසෝ බලවත්. අපුතා කියනද මුලට අපු විශේෂයෙන් ඉඳලා පුතා කියවා වාගේ අපේනවා. මුල පටන් ගන්නකොට භාග්‍යවතුන් වහන්සේගේ උත්තරීතර ගුණය වෙනුවට ඒ වචනේම පහත්තර පෙරක් මුලට දාලා තමයි ඉතිවිසෝ කියන වචනේ කියන්නේ. ඒතර මේ නිසා මේක හරි ගැඹුරු අර්ථයක් පස්සේ විග්‍රහ කරලා ගන්න ඕනේ එකක්. එතන මොකද වෙලා තියෙන්නේ? මේ නිසා අපි කාලේ භාවිතා කරන දිගටම බුදුගුණ පාඨය කියලා ඉතිවිසෝ භගවාරා සම්මා සම්බුද්ධ විද්‍යාදරණ අපනු කියාගෙන යන එකක් නේද? ඒක දෙනකම් පද වෙමුනේ. දැන් ඔයා කොච්චර කල් වෙනවද මේ නවගුණ පාඨය කියන්න පටන් ගන්නේ? මෙච්චර කල්. ඔය බුද්ධහාම ඉගෙනින් සාස්ත්‍රෝන් ගේ හරි ආගමින් නායකයන් කොච්චර කල්ද? අය මෙච්චර කල් අහවල් අහවල් ආපදු වැටු කරනවා නේද? මේව කියනවා. ආපහාම ගුණ නවපදේ වෙන් කරලා කියන්නේ. ඒක විතරයි. දැන් මේක අපි ඉන්න පිටේ අපි කියාදිලා ඉන්න වෙන් කරලා බලන්න. අරහ සම්මා සම්බුද්ධ විද්‍යාදන සම්පන්නෝ දුගතෝ ලෝකබිඳු අපි එකින් එක කියන අනුත්තරෝ කියලා කතිය වෙනවද පුරි සමසාර්ථය වෙනවද මේක වැරදි අනුත්තරෝ පුරි සමසාර්ථය කියන එක ගුණයක් අපි විග්‍රහ කරලා දීලා තියෙනවා අපි පිළිස් ගන්න අනුත්තරෝ පුරි සමසාර්ථය කියන එක ගුණයක් වශයෙන් කියනවා සත්තා දේව මනුසාන බුද්ධ භගවායි භගවාදී කියන්නේ ඒකයි ඒතර ගුණ නම් රස්නේ වෙන් වෙනවා කියනවා ඒතර මෙකේ මේ ඒ භාග්‍යවතුන් වහන්සේ කියන වචෙන් තා ඉතිපි සෝ භගවා කියනම ගත්තා එන අර්ථවත් සියලු ආකාරයේ සර්වාකාර සම්පූර්ණව බුදුගුණ පාඨයේ ගැයෙන්න පටන් ගන්න තියෙනවා දැන් ලෝකේ අපිට ඔප්පු කරන්න පුළුවන් මෙච්චර කල් ඔප්පු කරන්න බෑ කිරිකිරන මමත් මේ විදිහට කියා දුන්නා අපේ ගෝලෙින් ඉතිපිසෝ වගේ යන කියන්නේ නැතුව එහෙම කිව්වා හැබැයි කියන්න පුළුවන් මේ ඒවර සමහර අය කියනවා මොකද්ද සෝ භගවා ඉතිපි අරහං අරහං වත සෝ භගවා මේ ඔය ආදි වශයෙන් කියා දීලා තියෙනවා කියලා හැබැයි බුදු පියාණන් වහන්සේ නමේ ඒක පෙරට කියන්නේ කිව්වේ කියලා නැහැ නේද එකිනෙකට බෙන් කරගන්නේ පද කියන්නේ සෝ භගවායි සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ වත සෝ භගවා මේ ආදිපති පස්සේ උදායන් කියන පෙළක් තියෙනවා දැන් පෙළ දහම තියෙන ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධ කියලා අනුපිළිවෙලින් ගුණ නම් කියාගෙන ආයත ප්‍රමේ ඉන්නේ එහෙනම් බුදු පියාණන් වහන්සේ උපාද බයත් ඇති කියනවා ලොකු දහයක් යනවා ඇති වුණොත් මෙන්න මෙහෙම අනුගමනය කරපාලා කියලා අඩුත් නැති වැඩිත් නැති සර්වාකාරයෙන් පරිපූර්ණේ කොයි මන්ත්‍රයද උනා අන්නේ මන්ත්‍රය තමයි බුද්ධ මන්ත්‍රය තමයි ඔය මහා ගුණ නමේ කැටි කරපු ওই ગાතාව. කාර්යය තුර අපි ඔය ગાතාවේ ඉතිපි සෝගාතාව කිව්වෙත් නෑ ඉතිපි සෝගාතාව කියලා තුර. ඉතිපි ગાතාව කියලා භාවිතා කළෙත් නෑ. ඇලෙම ඉතිපි සෝගාතාව ගන්නවා. ඉතිපි සෝ කියන වදනේ මුලකම දාලා ගන්න පූර්ණ කළා කියන සුද්ධ කරලා හදලා තියෙනවා. කණි ක්‍රම ඉතිපි සෝ කියන වදනයක් කියන හැටි. අපි කියන කියන මොහොත පාසාම ඉතිපි සෝ භගවා කියලාම කියනවා මිසක් ඒ නිසා අපිට කියෙවෙන්නේ නැහැ කවදාවත් ඉතිපි සෝ භගවා කියන වචනේ. මෙන් ඉරා කියවේ. හැබැයි ඔය වචනේ කියේලා දැන් දහස් කටකින් කියවෙනවා දැන් තමයි. ගේරුම් ගත අනුකූල පිළිවිද. කටව 1000කට වැඩි දැට කියවේ. අපිට ඉස්සර අදහසක් ආවා. දහම් අදහසක් ආවා. යම් දවසක 1000කේ මුවදී මේ ಗುಣ කියවෙන්න පටන් ගත්තාට මේ විස්සේ වෙනසක් වෙනවා. ඒ වෙනස ආරම්භ කරනවා. හැබැයි දැන් වෙනකොට අපි දන්නවා 1000ගේ කටින් ඔය වගේ කියේ කියනවා ඔය ಗುಣ ටික කිය වෙනවා ඔය කර්මස්ථාන කිය වෙනවා අන්න අනුකූල ශක්තිය විශ්වයේ නිබද වෙනවා අනුකූල කාලේ වතු වෙලා එනකොට අනුකූල තැන් වලින් ඒ ශක්ති මත වෙලා එනවා. හැබැයි කොච්චර තර්කවාද කරලා හරියන්නේ නැහැ. තව ටිකක් කල් යනකොට විතර වැඩිම අතු වෙනකොට ඔය කියන භෞතික තර්ක ඔක්කොම බිඳෙනවා. අන්නේ දැන් තව කියන්න පුළුවන්. තව ටිකක් එහා ගිහින් ඔය වඩා හරියක් මත වෙන දාන මොකද කරන්නේ. ඉතින් ආපහු අපි කියන්න බැක්කද නේ? නොයේකයි නේ මත කියයි. මත වලින් ජය ගන්න බෑ හත්. ඉතින් ඒක ඔගේ හත්ය කියනකොට ඔය වර්ණ ස්වභාවයන් ඔය ඔක්කොම ඔය ක්‍රමයේදම තමයි ලෝකෙට මතු වෙලා පිට වෙන්නේ. ඔය කියන්නේ යමක වැඩිලා වෙන පරාවර්තක. අනුකූල දැන වැඩිලා වෙන පරාවර්තක. ලෝකියා යම් කිසි තැනක් මුල් කරගෙන ආශීර්වාද බලාපොරොත්තු වෙනකොට මේ සාන්තිය ඒ තැන් වල වැඩිලා තමයි ආපහු නිකුත් වෙන්නේ. ගුවන්විදුලි විකාශනාගාරයෙන් සත්‍යයන් නිකුත් කළාට පස්සේ අනුකූල ගුවන්විදුලි යන්ත්‍රයේ ගැටගෙන ඒකෙන් නිකුත් කරනවා මේ සත්‍යය. අනුකූල සත්‍යය. සත්‍යය වත්. අනුකූල වර්ණයකින් ඇදගෙන න වර්ණයේ අවශ්‍ය කරන දේ ඇදගෙන ඒකින් අනුකූල වර්ණය නිකුත් කළා ඉතින් ක්‍රියාපතියුන් වගේ වර්ණය නිකුත් කරන තීවියා. අන්න ඒ වගේ දෙයක් මෙතන තියෙනවා. මේ ಗುಣ තරංගයක් යන්නේ. ඒ ಗುಣ තරංගයේ අනුකූල වෙන දෙන තමයි බෞද්ධයන්ගේ සම්මත පූජනීය වස්තු. ඒව කරා තමයි ඉදිරිය යන්නේ. ඒව තමයි සම්මතයේ ඇතිවෙන්නේ. මේ සම්මතයෙන් පිට කරන්න ආපහු නැවත ප්‍රතිහාරය තමයි ඔය එක එක දිව වර්ණ මත වෙනවා පේන්න පටන් ගන්න. ඔව්. දැන් මෙහෙම දෙයක් තියෙනවා. අර මේ හැම දෙයක්ම දිලිසෙන්නේ හොඳට නෙමෙයි. හැබැයි දිලිසෙන දේ තුලින් එදත් දැනගත ක්‍රමයක් තියෙනවා. අඟුලිමාල කුමාරයා වෙලා උපදින විලා. ඒ මුළු ගවයෙම තියෙන කඩු කිහිපි ඔක්කොම දිලිසෙන්න පටන් ගන්නවලු ආලු. දවල් වලදී කඩු දිලිසෙන්න පටන් ගන්නවා. හැබැයි ගුණධර්ම තියෙනවා නෙමෙයි දිලිසුනේ කඩු. හැබැයි කඩු දිලිසීමේ ආදී නෙමෙයි 999කම අම්ම මරන්නේ ධාමිකේ පාරපත් වීමෙන් පෙන්වන්න උත්තර. දිලිසිච්චගේ ප්‍රතිපලෙ ඒ උපකිනාගේ හැටි. දිලිසුන පැත්තේ හැටි නෑ ප්‍රතිපලය හම්බුනේ. අය මේ හැරේ බයන එකට දෙන්නේ දිලිහෙට බුදු පිටි. බුදු පිටිම දිලිහෙට විනාශයක් කරන්නේ. අපි යමු දකින්න ඕනේ. දැන් බුදුරජාණන් ගැන කතා කරන වචන ඇක්ල මේ බුදුරජාස් කියන්නේ එපා කියන වචන දෙකක් ගාකේ. ඒක නිසා බුදු හඳුරා ගන්න ඕනේ. සත්‍යමල ගන්නේ බුදු කී දෙනෙක් ඉන්නවා බුද්ධ කියන වචනේ අරගන්නකොට ලෝතුරා බුද්ධ පච්චේක බුද්ධ ශ්‍රාවක බුද්ධ කියන යථා බුද්ධයෙකු බුදුවරයන් වහන්සේලා තුන් දෙනෙක් ගැන හදා වෙනවා බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ශ්‍රාවක බුද්ධයි බුද්ධ පාද වචනේට ඇතුළේ හිත ප්‍රබෝධ කරන්නේ ප්‍රබෝධ කරන මේ කිව්වේ චිත්ත කියන බුද්ධ වෙනුවට පත් වෙන්නේ හිත ප්‍රබෝධ කරේ හේතු භාවය තියෙන ආලෝකමත් ඒක තමයි අර ආලෝක ප්‍රචාර දක්වන්නේ. අර ප්‍රභාස්තර ගති ලක්ෂණේ ස්වභාවය ඒකයි. ඒකෙන් විහිදුවනවා ඒ ඉන ආලෝක එක එක වර්ණවත් කරන විහිදුවන්නේ ඒකයි. ප්‍රභාස්තර ගතිය තියෙන ගති. ප්‍රභාස්තරේ මට්ටම් තියෙනවා. මේ මට්ටම තියෙනවා ලය නිමුරු ගතිය. ලය කහට ගතියක් තියෙනවා ඉස්සෙල්ලාම ලෝක සත්‍යය. ඒක වර්ණනා කරන්න වටින එකක්. ලය කහට කියන එක වර්ණනා කරන්න බැහැ. මොකද වෙන්නේ? ඒයි ලයි කාට තියෙන නිසා එතකොට කා ආල හේබවට ලැබෙනු ලයි ස්වභාවය තමයි ක ආල කාල අනේ කලුවක් මේ සංකේතවත් වෙන හේතුඵලයි හේබවට ලැබෙනා වූ ලයක ලක්ෂණය මොකද කාලයි අනේ කාල ලක්ෂණය තමයි කලුවෙන් කියලා අපි දන්නේ ඊට පස්සේ ක්‍රමක්‍රමී ලයි නිමී යන ගති ලක්ෂණයක් එනවා නිමුල් රයක් ඇත්තේ නිලයි. අනිදා නිල හට ගන්න කිව්වා. නිමුල් ලයේ ගති ගුණ. යම් ලයක් නිවන් දැකලා නම් නිවන් දැකපු ලයෙහිවත් මානසිකත්වයක් තියනවා නම් යම් කෙනෙකුට එයාගේ කියන පළවෙනිම විහිදින එක තමයි නිල. එයාගේ ස්වභාවය. පීත කියන වචනයක් තියෙනවා ඊළා. පාහිත වීද මේ නිරුක්ති හැදෙන හැටි පානීය කරන හිතක් තියෙන පානීය කරන හිතර කියන වීද පානීය කරන්නේ මොනවද පංචකාමයෙන් ලයි නිවිලා ඉන්නේ පැඩපරුස නැහැ පංචකාමියෝ පානීය කරන හිතක් තියෙනවා පාහිත වීද ලෝකාස්වාදීට බැඳෙන හිතක් තියෙනවා ලෝකයේ තිබෙන හිත තමයි ලෝහිත තමයි ලෝහිත වාර්ණී සත්වවත් ඒ දේ ඔක්කොම අත්හැරපුවාම උඩට හතේ අදින මේ හිතක් තියෙනවා උද්දහිත උද්දහිත තමයි ඕදහිත ඕදාත වූ සුදු සුද්ධ වර්ණයේ කියන්නේ ඒකයි හිතේ ගැති රැස්ෙන් ගන්න පුළුවන් වර්ණය හද ගන්න හැටි ඒකත් මේ උඩට ගිහිලා මනසෙන් ජීවිතයට පත් වෙනවා මනසෙන් ජීවිතයට පත් වෙන හේතුව මාන් ජීවිතය ඔතනින් ගිය තවත් උත්තරී තර ගියාම නැවත භවයේ සැරිසරන්න තරන්නේ නැති සත්‍යයක් ඔබ අසරත්යට පත් වෙනවා ඔබ අසර වුණාට පස්සේ ඔබ අසරත් ඒක වර්ණ පෙන්නන්න බැහැ ඒක ලෝකෝත්තර ඔන්න හය වර්ණේ කියන්නේ දැන් බුදු පියාණන් වහන්සේලාගේ තියන්නේ ඕක අභ්‍යන්තරයේම ළඟම තියෙන ප්‍රභාස්කරත් දැන් මේ ප්‍රභාස්කරතේ ළඟ වෙලා තියෙනකොට මේ ලෝකේ පංචකාමියම හටගෙන තියෙන්නේ ඒක පුණ්‍යඵල මුළු කරගෙන පුණ්‍ය පාප කියන මේ දෙක තමයි ලෝකයේ තුල ඇදලා ඉන්න විපාක වශයෙන් තියෙන්නේ ප්‍රභාස්කරතේ විපාක වලින් ඇදලා ඉන්න එකක් නැහැ ඒක අරිහත්ය කෙලවර නැයි දැන් උන්වහන්සේගේ මානසිකත්වයේ කරා උන්වහන්සේ කායිකත්වයේ විතර ඇදලා ඉන්න නම් බාහිර ලෝකේ යම් කිරණ ශක්තියක් මොනවා හරි රූප කලාපයක් ඇදලා ඉනවා නම් ඒ ඇදලා ඉන හැම එකක්ම උරා ගන්න විදියක් නැහැ ප්‍රවාහතරත් එන උරන්නේ දැන් මොකද වෙන්නේ උරන්නේ නැතිදී විකාශනය කරන්නේ හැබැයි ලෝකයාට දෙන්නේ ඒකෙන් අවශ්‍ය ටික හදලා තමා විතර යමක් එනවා නම් උන්වහන්සේ යාපහු පිට කරන්නේ ආශිර්වාදයක් කරලා ආශිර්වාදයේ පිට කරනකොට කාල අහලකවත් නැහැ ඉති. අහලකට සිද්ධිලා නැහැ. ඇත්ත බලන්න. ණය නිවිලා ජීවත් වෙන. අනේ කාදා. එතකොට දැහැමින් පංචකාමී ඇසුරු කරන දැහැමින් ඇසුරු කරගෙන ඉන්නේ. හොඳ නිසා නේද? නිමුල් ණයකින් නිතර ඉන්නේ. එතන ලෝකේ ඇසුරු කරනවා නම් ඒක ධාර්මික විදියට ඇසුරු කරන්නේ. හොඳ නිසා නේද? නම් තා එක වාර අතර ගන්න බැරි. අන්න එක නිගිට වෙන ගැති ලක්ෂ. අය මේකට වඩා හොඳයි. උසස් පිටකින් ජීවත් වෙන්න. තවත් මේක. මරණය ජීකසත් ජීවත් වෙන්න. හරි. ගුණධර්ම තුන ජීවත් වෙන්න. එහෙම ජීවත් වුණාට පස්සේ අය ඔක්කොම ලෝකෙටයි. ඔක්කොම අතරයි. අතර දර ප්‍රබාල කරා. පායින් යන්නේ. මෙන්න මේ කියන ගැති ලක්ෂයට අනුව තමයි. උන්වහන්සේ විතර විපාක වශයෙන් හෝ මොන හේතුන් හෝ ඇදලා ඉන්නේ අපි නම් මේ විශ්යෙන් මාතේ ඇදලා යනවා නම් ඒ උන්වහන්සේගේ විකර්ණණය කරන්නේ ආපහු ඔය විදිහට බිඳලා සූර්යාලෝකයේ වතුර බිඳුව අපි බහම වතුර බිඳුව වශයෙන්ම නෙමෙයි දෙන්නේ ඒකේ ලැබෙන ආලෝකේ මේ බිඳුව අතරින් යම් කිසි ශක්තියක් නම් නිල පීඩ ආදී වශයෙන් හදලා යවනවා එහෙනම් දේ දුන්න පායාව වගේ පේනවා සූර්යාලෝකයේ වතුර බිඳුව වර්ණ විවිධය අන් මේ වගේ ස්වභාවයක් තමයි ප්‍රභාස්රත්ති යම් තැනක ප්‍රභාස්රත්ති වැඩිලා විකර්ෂණය කරනකොට යම ඒකේ ක්‍රියාකාරීත්වයේ ගෝචරය ලබා විදිහ මෙන්න මේ නිසා තමයි බුද්ධ කියන කත්තේ පත් වෙනවාම භවයේ උදුරා දමන මානසික කත්තේ පත් වෙන තමයි කියන්නේ අන් ප්‍රභාස්රත්තිේ පත් වීම තමයි බුද්ධ කියන දෙයක තියෙන මානසික කත්තේ අන්‍යබඳ මානසික කත්තේ තුලින් යමක් දැක් කරනවා දැකන ආකාරයක් තියෙනවා. ඒක කියන බුද්ධහක් බුතරයි. බුදුන් හැත් කරන්නේ නැහැ ලෝකේද? රාගී දෙයෙන් මොකද? බුදුන් යාම හැත් කරලා පෙන්නනවා. හැත් කරහලා කියලා පෙන්නනවා. අනුපුර නිවන් මාර්ගය. අනුපුර ප්‍රතිපදාව. දෙකින් එක හරක් කරන්නේ නැහැ දෙපෙන්නා. එහෙනම් බුදුරැ හදගන්න හේතුව තියෙන්නේ බුදුහාමුදුර අපිට හැත් කරේ යුතු ක්‍රමයක් දෙලා. ජීවිතේ එකපාර හරියට දෙනපත් වෙන කිව්වේ නැහැ. අනුකූල සාපය ලබාත් කළු දහම් පැත්ත පරාසර ගන්න එපා. නිජ දහම් කීිනේ දහම් කියලා අයින් කරා. ඊට පස්සේ මධ්‍යම දහම් හැටියට ගන්න. ලයින් මෙල ජීවත් වෙන. පංචකාමී පානීය කරනවා. ඒ පානීය කරනකොට ඒ හිත ඉක්මවන්න එපා. ඉක්මන දුර්ජය කරගන්න එපා. කාහිත ඉක්මවන්න එපා. පීඨින් ඡය හදන්න එපා. ලෝකයේ තියම් හිතක් තියෙනවා නම් ලෝකේ අල්ලන්න එපා. ලෝකාස්වාදී ඉන්නේ ප්‍රාණ දෙයක් නැහැ කුරුදු වෙන. දෙන්නේ කන පිළිල රොහමයි. හැබැයි ඕකේ ළඟම තියෙන ඊටට වැඩ බාලහටේ ළඟ ළඟ ගුණහක් තියෙනවා. බාලහ තවලන් වෙනකොට. ඕකේ කිග්ම ගියදා. උසස් සත්‍යෙට මනස වඩා ගන්න. ධ්‍යාන ලාභියේ. ඒ උද්දායිත සත්‍යතාව සුදු සත්‍යතාව. ඊට පස්සේ ගුණ ධර්ම පූර්ණ කරන ආරෙමුනේ. ඉතින් සම්බන්ධ කරගන්න යථාර්ථය. මං ජීවිතයයි දුක. ආරි ගුණේට පස්සේ ආයෙත්. අතෙන් කා සමාධි ගුණේ. එතන ප්‍රඥා ගුණේ. අන්තිමට මාතු මාතුලට ඇතුල් වෙන්නේ නැහැ මහා සමානයි. වාගේ තත් වෙන්නේ. ගුණින් ආදෙන. නැහ අධ්‍යාත් වෙන ප්‍රවාසර අපේට පස්සේ. ප්‍රවාසර අපේට පස්සේ කියන සසර ගම ඉවරයි. ඒ විපාකද දෙවිලගිය පිටුම් පාරම මිස කියන්නේ අර සසර ගම ඉදිරියට. ඉතින් මෙන්න මේකයි බුදුරජාත් කියන්නේ. ඒ අනුව තමයි රස්මාලා හැදෙන්නේ. දැන් පස්සේ ගත අනුභවකින් තමයි පෙන්නලා තියෙන්නේ ඇහෙන් ඇහෙන් කළු පාට, කබින්දේ කළු පාට, මුරුලින්දේ සුදු පාට, බෝධාති කින්න යනවා කියන එක. දැන් ඇහෙන් යන්නේ ඉසකේතු කියන්නේ මොනකද තමයි නිල් පාට කියනවා. කළුින්දියා කියන්නේ නිල් පාට. දැන් ඒක කියන්නේ අනුභව. අනුභව කියන කතාවකදී බුද්ධ ගෝසාවරුලිය අනුභව විග්‍රහය තමයි ලැබෙන්න හැදී. අත්හානි දේශනා කරන වෙලාවෙදී ඔය විදිහට ඇස්තියා කියනවා. ඔව් දත්වලින් සුදු පාට ගියා ඔය අදිවසේ. ඒකට දැන් දේවලින් මේ මේ යනවා සුදු පාට ගියා මේ ආදිවාසීන් පෙන්නලා තියෙනවා. ඒකට දැන් ඒ පෙන්නන්නේ ඒ මේ බුදුරන් වහන්සේගේ දේශනාව ගැන තාවක් නෙමෙයි. ඔය පෙන්නලා තියෙන්නේ මේ මක්ලේකයකින් විවිධ පාටක් ගැන කියලා. මේ මක්ලේ කයකින් පාටවත් හිඳුනවා කියන වචනේ අරගෙන තමයි මම විග්‍රහ කරන්නේ කියාට. ඔය කියන தත්ත්වයට බුදුන් වහන්සේගේ දේශනාවේ හේතුඵල න්‍යාය සම්බන්ධයක් පෙන්නන බුදුන්. නම් බුදුන් වහන්සේගේ මේ ශක්ති විහිදෙනකොට. දැන් අපි කියන ලේවලින් සතු පාට විහිදුනා කියලා. මේ ඇහැට පේන මුලාවනේ ලේවල සතු පාට. අනිත්‍යයෙන් බැලුවොත් එහෙම සතු පාට දීනවා. අනිත්‍යයෙන් බැලුවොත් එහෙම ලේ සතු පාට කියන සතු පාට නෑ. ඒක හැමදාම තමයි ඇලේ සතු කරලා පේන එක. මේ විදිහ බලපුවාම හරියට මේ අර මේ කියන්නේ මේ වදිනක පරිහා කරමු. මැස්සෝ නැති මේ වදියක් තියෙන කොහොමද දැල් හතාවට විදිහ. ඒ වගේ මේ විදිහ දෙන්නේ. අනිවිෂයෙන් බන හතර පේන්නේ. මේ හතර පේනවා කියන්නේ ඒක යම් කිසි ආකාරයෙන් සකස් වෙලා ඉතින් මේ වෙන මේ ලඟ වෙලා තියෙන ආකාරයන් හිමෝග්ලෝබින් කියන යම් කිසි කොටසක් නිසා හට ගන්න උද්දීපනය. එතකොට මේකේ පෙන්නලා තියෙන්නේ ඇස් වලින් විහිදුනේ වයි මේ ඉසකේස් වලින් විහිදුනේ වයි දැන් මේ ආදි වශයෙන් සද්වර්ණ වල හදලා පෙන්නන්න හදන්නේ ඔය විදියට. ප්‍රභාසර විහිදුනේ මොකද? ප්‍රභාසරත් ඇත්තේ විතරනේ පාඩගෙන කියන්නේ ගන්න. ඒ සුදු පාටනේ විතරයි. අර පාට පහේ සංකල්පයක් ගත්තාම තමයි ගන්නේ ප්‍රභාසර කියලා. මේ පාට පහේ සංකල්පයක් අරගත්තාම පාට පහේ සංකල්පය තුළ ආයතරය කර නීලපීත ලෝහිත ඕදාත කියන ඔය ටික ඔක්කොම අරගෙන අර කනුවරමයි ආයතරයක් දාගන්න. සම්පූර්ණ කරන ප්‍රභාසර වර්ණය කියන්නේ. එහෙනම් නිල් පාටයි, සතු පාටයි, ඒ දින සුදු පාටයි මේ ඔක්කොම ටික එකතු කරලා. බැලුවත් එහෙම එනවාද ලස්සන පාටක්? නැහපත් පාටක් එනවාද? තරම අඳුර වෙලා. ආයතරය බලපන් අඳුරට වෙන්නා. ඉබනට පැටි අඳුර වෙලා එනවා. ඉතින් අර වචනවල අර්ථ නිරුක්ති දකින්න නැතුව හරි. ඒ ප්‍රශ්නේ මතුවෙනවා. ඒක හැදින්නේ කොහොමද දැන් නැතිවම ඒ ප්‍රශ්නේ මතුවෙනවා. දැන් භවයේ උදාරගමණයෙන් කියන භව භවයේ උදාරණාර්ථයෙන් තමයි භව භූ උද්ද බුද්ධ කියන්නේ. භව උද්ද භූ උද්ද බුද්ධ. වචන ඉදෙන ක්‍රමයක් තියෙනවා. හැබැයි භාෂා නිරුක්ති මේක වෙනස් වෙන්න පුළුවන්. අපද නිරුක්ති කියන්නේ අර්ථ නිරුක්ති ඥාන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙන් තමයි නියම අර්ථ ගන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය වෙනකොට මේ භවයේ උදාහරණ මානසිකත්වයේ උදා වෙනවා. ඒ මානසිකත්වයේ භවය අල්ලන්නේ නැහැ ඊට පස්සේ. භවයේ උදාහරණ. භවයේ උදාහරණ අර්ථයෙන් බුද්ධය කියනවා. මේ බුද්ධය කියන தත්ත්වයේ යම් කෙනෙක් පත් වෙනකොට අන්නේ විලාසෙදී කැස් කරන දේවල් කැස් කරන්නේ අනුපිළිවෙල. කොහොමද ළඟට ගන්න දෙයක් කියනවා ප්‍රබක්ෂරය. තරම් දෙයක් ගන්නේ නැහැ. ලෝකේ සැරිසරන්න හේතුකාරකයක් සමාගයේ ක්‍රියාකාරීත්වය සමාගයේ ප්‍රයෝජන ගන්න නැති නිසා. ඒ ගන්න හරිය ප්‍රවාහකරයි. ලෝකේ දෙන හරියක් තියෙනවා සෙත්සබ. සෙත්පත. මේ ප්‍රවාහකරතේ දෙන්න බැහැ. දෙන්න පුළුවන් ඉතුරු යහපත්. යහපත්. අනේ යහපතට අනුකූල අනික් හරිය පිට කරනකොට සාන්තියත් එක්ක පිට වෙලා යනවා අනික්. ඔය පිට වෙනකොට තමයි එක එක වර්ණ වැටෙන්නේ. ඉන් භවයේ උදාරතම ගුණයටපත් වෙච්ච කෙනෙකුට ප්‍රඥාව පහළ වෙනවා. ප්‍රඥාව නිසා ආර්ය මෛත්‍රිය හැඟීම පහළ වෙනවා. ආර්යයන්ගේ මෙත් වැඩීම. ආර්ය මෛත්‍රියෙන් ලෝකෙට පතුරු ආහරණයකට ප්‍රමාණිකූලව පැතිරිලා යන දැස් කතාව තමයි රත්න කතාව. අර බුද්ධ රත්න මාලාවකින් ඉතා ඉන්නේ අර සර්වඥ වූ බුදු පියාණන් වහන්සේගේම විහිදෙන රත්න මාලාව බුද්ධ රත්න. අනික බුද්ධ රත්න නෙමෙයි කියන්නේ. පවේ උදුරාදම් වූ උත්තමයන්ගේ යම් රත්න මාලාවක් ඇති වෙනවා නම් සටන් වෙනවා නම් හේතුඵල ඇති. ඒ ඔක්කොම බුද්ධ රත්න. යම්කින් සංකේතාත්මක දැනකට වැඩිලා තම පරාවර්තනය වෙනවා. ඒකත් ඒ જાතියම නේද? බුදුවරු ලෝකේ පහළලා විතර රත්න බුද්ධ රත්න කියන එක හරියන්නේ. එහෙනම් බුදුවරු පහළලා කියන බණ විතරයි බුදුබණ වෙන්නේ. යද බුදුබණ කියන්න බැන්නේ මොන? බුද්ධ රත්න තියෙන බුදුරන් වහන්සේ ජීවත් වෙලා ඉන්නකම් විතරයි කියන නිගමනය කරු. බුදුබණ තියෙන්නේ බුදුරන් වහන්සේ ජීවත් වෙලා ඉන්නකම් විතරයි. බුදුරන් වහන්සේ තියෙන අපරාධ බුදුබණ වෙයිද? අන්න බුදු කියන වචනේ තේරුම් ගන්න ඇති වරද මේ. බුදු කියන වචනේ ගත්තාම සර්වඥයන් වහන්සේ බුද්ධ කියන්නේ කියලා එතනම අරගෙන. බුදුරත්න උන්වහන්සේගේ පිටේ නේක මිසක් වෙන එකක් නෑ කියලා මෙහෙම නිගමනය කරපුවා. එයා බුද්ධ තේරුම් ගන්නෑ. එහෙනම් බුදු බණ කියන්නේ කවුද කියලා හෙව්වොත් දැන්. දැන් බුදු බණ කියන්නේ කෙනෙක්. සාධර්මික වශයෙන්
කියනවා.
ඔව්. පන්වාලා මාත් ධර්මයේ ඇයි? ඔව්. අන්නේ දැක්කේ. හිත්වා කියන්නේ තකින්න ඕන. ස්වභාව ධර්ම සමාගයේ ඇති දරන්නේ ස්වභාව ධර්ම. මේ ලෝක සත්‍ය යම් යම් ස්වභාවයක් දරනවා නම් ඒ දරන ආකාරයට ස්වභාව ධර්ම. මම හොඳටම පැහැදිලි කියන්නේ. දැන් ජේතවනාරාමයේ පහළ මේ ජේතවනාරාමයේ වාගේ මාලිගාවක් පහළ වුණාලු මෙයාට සර්ණිය. කාණිපිටි දෙතුමා. දැන් ඉතින් මේ පහළ වෙනකොට මොකෙන්ද පහළුනේ කවුද පහළ කරලා යාකරමු යම් කිසි යහපත් අන්නාව දානමය පුණ්‍යක්‍රියා බලෙන්. කියන්නේ ඒ જાතිය විමානයක් අවසාදෙවලු පහළ වුණා. දැන් හොඳට පැහැදිලිව පේනවා. ස්වභාව ධර්මයේ රහිත ක්‍රම. අනුකූල දැනේ පහළ වුණේ. ඉතින් ඒතර ඒක පහළදී හිටත නැහැ පහළ වුණේ. නිරෝධී නිරෝධී නෙමෙයි. දෙවුලෝන් හේතු ආකාරකවන් හේතුකාරකවන් ආ පිනා කරලා තිබුණා. ඒ පින්න අනුකූල දැන මේ සංඛාත අනුකූලව ඒ ලෝකේ පහළ වුණා. ඒ පහළුනේ කීට අනුකූලවයි. පිටුමතියද නෙමෙයි. අවුරු පහල කරපු කෙනෙක් නේ. ඔව්. ඒක එහෙම දැනෙන්නේ ඉඳලා නැහැ. තේරුම් ගන්න. සබා ධර්මයේ කියන්නේ කොච්චර කිව්වත් ඒගොල්ලෝ දකින්නේ. මේක මේ කිසිම සම්බන්ධයක් නැති ධර්ම නියාමයක් කියලා. ඒ ධර්ම නියාමයේ කියන වචනේමයි දාලා තියෙන්නේ. අන්නේ ධර්ම නියාමයේ තෝරාගෙන නැතුව ඒක ධර්ම නියාමයේ සිද්ධ වෙන්නේ කර්ම නියාමයේ නෙමෙයි. අන්න එහෙම එකක් කියනවා ඔය. ඒක වෙනස් වෙන්නේ. චිත්ත නියාමයක් නෙමෙයි. ඒක ඔක තමයි වරද්ද ගන්න. ඔව්. අන්නේ ඒකයි. මනෝපුබ්බංග මාගම්මා කියන්නේ චෛතසිකයන්ට හිත ශ්‍රේෂ්ඨයි කියලා මෙහෙම කියනවා. නා පුබ්බංග මා කියන්නේ පූර්වාංගමයි. මනෝ සිද්ධා කියන්නේ දෙවෙනි වතාවට. පළමුව කියන්නේ මනෝපුබ්බංග මා ධම්මා. ඔව් එවර මනෝ පූර්වාංගමයි ධර්මයන් ධර්මයන්ට පූර්වාංගම අන්න ඒතර පූර්වාංගම කියන්නේ මුලින් පහළ වෙන්න ඕන පූර්වාංගම ඔව් මනෝ දැන් චෛතසිකයන්ට හිත පූර්වාංගමයි කියලා ගත්තොත් සම්පූර්ණ අභිධර්මයේ වැරදි හිත චෛතසික දෙකම සාදාත ඒකේ උපදින්නේ එකවර උපදින්නේ ඒතර එකවර ඇහෙනවා විතර එක පිටුරල එකක් නැහින්න අන්නේ ඒක ආරම්භනයි ඒක උපාද ඒක බඳ ඒක ආරම්භනයි ඔය ගැටි තුන තියෙනවා චෛතසිකේ හිතේ මේ මේකෙදි මනෝ චෛතසිකයන්ට හිත ප්‍රදානයි කියලා ගත්තොත් එහෙනම් පුබ්බංගමා කියන්නේ ශේෂය කියලා නේද පුබ්බංගමා කියලා ප්‍රදානයි පුබ්බංගමා කියන වචනේ තියෙන මනෝ පුබ්බංගමා ධම්මා නේද ධර්මයන්ට මනෝ පූර්වාංගමයි මේ ඔය ටික තෝරාගෙන නැති කෙනෙක් වෙලා තියෙන්නේ අන්නේ මනෝ සිතා ඒ මනෝ ශ්‍රේෂ්ඨයි. පූර්වාංගමයි ශ්‍රේෂ්ඨයි. මනෝමය මනසින්මයි ඉරදී. නැ කොරණේ කෙනා ඊට ඉස්සෙල්ලා නොවින පුළුවන් අද කරා. සාතනෙන් නපු දෙක දෙනවා. අන්නේ කියන්නේ. මනෝ සිතා මනෝමය. මොකද මනෝ කියන්නේ ඒකයි තෝරා ගන්න ඕනේ. මනස ආදී පහන්නේන භාසතිවා කරවතිවා. මුලින් හිතහට ගන්නවා. හිතහටගෙන තමයි භාස කතාවයි ක්‍රියාවයි හදගන්නේ. ඊළඟට දැන් ඔතනදී මුදිනේ පතුලවා ගන්නවා හිත හටගත්ත මුලින් හිත හට ගන්නවා පස්සේ කතාව ක්‍රියාව හට ගන්නවා කියනවා අභිධර්මයේ වැරදි කියලා කියනවා. අභිධර්මයේ වැරදි කිහිපයක් ඕකේ. කතාව ක්‍රියාව කරනවා කතාවට ගන්න කතා හිතයි ක්‍රියාවට ගන්න ක්‍රියා හිතයි මේ දෙක. ක්‍රියාවයි කතාවයි සිද්ධ කරන්නේ මුලින් හටගත්ත හිතක් නේද? මුලින් හට ගන්න හිත මුලින් හට ගන්න හිත කතාවටයි කිහිපු නෙමෙයි ක්‍රියාවටයි කිහිපු. ඒ හිත ගොඩනගන්න ඒ හිතෙන් අවශ්‍යදී බලාපොරොත්තු ඉෂ්ට කරගන්න කතාවයි ක්‍රියාවයි ආධාරින් පස්සේ හිත හදා ගන්නවා. මේ කතාවට හිතක් ඕනේ ක්‍රියාවට හිතක් ඕනේ ඒ මොකද සහජාතේ එකක්. ඒක නෙත් එන්නේ. ඔව්. ආ ඒ විපාක වශයෙන් මතුවෙන එකක් තියෙනවා මුලින් කතා දහපන්න. ආ මනෝ පහළ වෙන්නේ මුලදී. දැන් අපි තව මෙහෙම කවුරු හරි කතා කරනවා යා අන්තරාදපුරේ මොකද? ගල් මෙහෙම කියලා බෝධිනාතේ වැඩලා ඉන්නේ. හා යන් ඉන කවුද යන්නේ? හෙට යන්නේ. තීරණය කරගන්න. හරි හිටිය. අනේ ඔක වහන්නේ. ඔකව තීන්දුව ගන්න. හරි. එතෙන් අපි ගෙදර යන්න. දැන් හිටිය යන්නේ අපි නිගමනයක් කළා. මැනගත් එකක් තියෙනවා දැන් හිටි. මොකද වෙන්නේ තියෙන්නේ? හෙට අපි පිටිස අනුරාධපුරේ යනවා. දැන් මේක තමයි අදහස. දැන් අදහසරේ කතා කරන්න එකක් තියෙනවා කියන එකක් තියෙනවා. ඒක මනසේ තියෙන්නේ. මනස පූර්වාංගම කරලා හිටම්මයි ආරම්භ වුණේ. එහෙදි දැන් මනසාදී පතන්නේ වාසතිව කරෝතිව පස්සේදී. කතාවයි කියවන්නේ නියනුවයි. මොකද මේ හදි? ඒ තරහ දුර යන්නේ. අනේ කතාව නැගුවේ මොකක් නිසාද? ඉතල අදහස ගත්තා නිසා. අල්හාදු කුලෙන් අදහස අරගෙන තමයි දැන් ක්‍රියා කරන්නේ. හැඳුම් හොයනවා, ආකාශය කරනවා, මුදල් එකතු කරගන්නවා, කතිය කියලා කියනවා, එතු කරගෙන වාහනය එකට කියන්නේ යනවා. ඒක මොනවා කොම් කියවල පිළ තියෙනවා. ක්‍රියාවයි කතාවයි දැන් විද්‍යාමානයි. දැන් මතන් දෙවෙනි විලා තියෙන්නේ ඒවා. ඒක ප්‍රධාන වුණේ මන්නේ යන ගමනේ අදහස. ඔයාට ඇයි අදහසක් එනවා? විදිහක් නැහැලු. සත්‍යවාදී පැනලාද? ඒක යන බෑ. මොකද දැන් ඉති කරන්නේ? මොනවා කරන්නේ අතර නිකන්. දැන් ඉච්චක ක්‍රියාත්මක උනි අර බලාපොරොත්තු තියෙන එක. ඒ බලාපොරොත්තු හිඳලාට පස්සේ ඔක්කොම ගියාම යව. මෙන්න මේ වගේ දෙයක් මේ ලෝකේ තියෙන හැවිදීම මනස මුල් වෙන්න. අන්න ඒකයි. දෙකම ඉන්න පුළුවන්. ඉතින් ගත මනසට ගත විඤ්ඤාණය තමයි හදාගත්තේ බලාපොරොත්තු. විඤ්ඤාණය ප්‍රතිකේ මුල මනෝ වල අන්නේ. මනෝ මුල් වෙන මනෝ මුල් නැති එකයි. හිත මනෝ විඤ්ඤාණය. පකරින් ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක් ඇත්න අති දුර්ලභ ලෝකෙට පහළ වෙන අති උත්තම වාසනාවක්. අද අග්නිකන්දෝකම සූත්‍රයේ බුදුරන් වහන්සේ දේශනා කළා ලෝකෙට මහා යහවතක්. හැබැයි දේශනා කළ අවසානයේදී 69ක් ලේවම දාලා වළක්. කොකරම යහවතක් වුණා කියලා කිව්වහම අය බලාපොරොත්තු වෙනවා බුද්ධ දේශනාව යහවතක් කරන්නේ නැහැ. අද අග්නිකන්දෝකම සූත්‍රයේ දේශනා කරපු අවසානයේදී මේ දේශනාව අහලා ලේවම දාලා වළා 69ක්. 69ක් සිවුරු ඇරලා යන්න ගියා. 69ක් හරි හතේට වත් වුණා. එතන 129 ගියවන් දාර 79ක් වල 79 සිවුරු ඇරලා යන්න ගියා ගිහි වුණා. හැබැයි දේශනාව බොහොම වැදගත් තහපත් වෙනවා. මෙන්න මේ වගේ මේ යහපතට හේතු වෙනවා කියවම සියලු ලෝක සත්‍යයන්ම යහපතක් වෙන්නේ ලෝක දෙයක් නෑ. යම් කෙනෙක් දූෂ්‍ය විදිහට ජීවත් වෙනවා නම් ඔය කඩේට දූෂ්‍ය නා. ඒ දූෂ්‍ය කඩේට හේතු කොටගෙන. ඒ අයට අයහපතක් වෙන්න ඉඩදී. ඒක හැටිය. ඒ කියන්නේ යම් කෙනෙක් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ගොඩනගාගත්ත ලෝකයට පාරවදිනවා. සාසනය නැගෙනකොට. ඒක වළක්වන්න බැහැ. දැන් සංජේ පරිබ්‍රාජිකයන් ලේවම දාගෙන මලක්. තමන්ගේ පිරිස ඔක්කොම ගිහින් මහාන වුණා. සංජේ පරිබ්‍රාජිකගේ දෘෂ්ටිය අතරින් බැරුව ගියා. ඒ හිටපු දෘෂ්ටියම දැවිලා එයා මලා. දැන් අපි හිතා හිටියොත් අපි හිතාගෙන යහපත ලෞදරා බුදුරණන් වහන්සේලා කීරේ උඩ තිබුණේ නැහැ. දෙවියන් අතර පොළොව පලයන් අපාගත වුණා. ඒතර දැන් දෙවියන් අතරට බලාපොරොත්තු වෙන යහපත නෙමෙයි හම්බ වුණේ. ලාභ කීර්ති ප්‍රශංසාවට මත් වෙලා ධර්මයේ පහර ගහට ගිහිල්ලා තමම්ම විනාශයට පත් වුණේ. අනවෙ දැන් එක්තරා විසුණු වහන්සේ නමක් කියන ස්වාමීනි මේ කාලේ හරියට අරහන් අරගිරිය නැහැ මට පේන්නේ. මීට පෙර එහෙම ගියේ නෑ. මෙන්න මේ බුද්ධ ධර්මයේ පහළ වුණාට පස්සේ තමයි මේ අටවහන නරකේට යන්නේ වැඩි. මොකද මේ? ඊයේ එහෙමයි. කවදා ඒක ධර්මතාවය ඔබ තමයි. මොකද විතරාගී විත දෝෂී විත මොහි සීහත් කරන හතේට පහර ගහනකොට ඒ පහර ගහන පිටේ හිට දෙන්නේ ඕක තමයි. අනන්ත කාලයක් දුක් විඳින අටවහන නරකේට වැටෙන එක. ඒ සියල්ලටම යහපත් දැකුවා. අර අසත්පුරුෂයා හරි බුද්ධ ධර්මයේ යහපත්. එයා පේන ලකුණ යහපත් හින්දාම යහපත් කියනවා. යහපතට හේතු වෙන ඇයිද යහපත්. නමුත් සියල්ලන්ටම වෙන්නේ නැහැ. යන්තරම ගොඩනගාගෙන තියෙන ලෝභ දේශ මොහ තහකට වැඩ පිළිවෙල ගොඩනගාගෙන තිබුණා නම් ඒවට අයහපතක් වෙනවා. පහරවලින්. මේ ලෝකයා ගෑ ගන්නවා අපිට විනාශයක් කියලා. මේ જાතියයි ගෑ ගන්නවා විනාශික පෙරනිමිත්තක් කියලා. බෞද්ධයෝ වශයෙන් යථාර්ථයේ ඉන්න ඇට කියනවා සත්‍රිකත්වයේ පෙරනිමිත්තක් කියලා. ඒ අයින දෘෂ්ටි කෝණයන් වල තමයි ඒගොල්ලන්ට විනාශය හෝ සත්‍රිකත්වය ගැන ඒගොල්ලෝ හිතන්නේ. ඉදීම හිතේ අදහස එනවා. ඒවයි කරන්නේ. මේක හොඳ වැඩක් නේ. දැවිලි පටන් ගන්නවා ඒ ලකුණ දකින්නකොට. වැඩි වරදින්න තමයි ඉන්නේ කියලා හැඟීමක් එනවා. මොකද ඒ තියෙන ගමන් මේක දැන් පෙට්‍රෝල් ගාගෙන පෙට්‍රෝල් බෝතල් තියාගෙන පෙට්‍රෝල් ගෑස් බෝතල් තියාගෙන ළඟ ඉන්නකොට ඉන්න හටගත්තොත්. බය වෙන උල්කෝම බය වෙන කට ඉන්නේ. දැන් අපිට ගිනි ගන්න. ගිනි ගන්නේ ළඟ තියා ඉන්න අයට ඒක හිම වෙයි. හරි බය නැහැ. ගිනි පුරට තියෙන දේ යන්නේ. පෙට්‍රෝල් සිට එකක් තියෙනා නම් එතන එහෙනම් පානම් කරනවා සිගරට් එකක් බීම දුම්බීම ගන්නවා. මම ගිනි පුඩක්වත් එහෙටි ගන්න බෑ. කොයි මොහොතේ ගිනි ගන්නේ දන්නේ නැහැ ගිනි බින්දරතු. ඒක බින්දර වටිනාද කියලා. වටිනා වැඩ කරගන්න පුළුවන්. හැබැයි ඒකේ ගැළපෙන්නේ නැහැ. ඒක නොගැළපෙන්නේ නැහැ ඒක හබයන්නේ. ඒ වගේ බුදුදහම බබලනකොට ලෝකේ ලෝභ දේශ මොහයන්ගේ සංවිධාන වලට මහ බයයි. ඒවා ඒවට පාරවදිනවා. දැන් බෞද්ධ පිරිසට නැගෙනකොට අන්‍යාගමිකවන් අන්‍ය ලබ්ධික විත්‍යාදෘෂ්ටි පිරිසට පහර වැදුනා. එයා බිඳ හැරුණා. කල එහිල්ලා ගියා. මේ වගේ අද උනත් ඉතින් ග්‍රහ වෙන්නේ ඕක. වැඩි හරියක් ඉතින් ඉන්නේ කොයි පැත්තද? 90ක් කියන වෙන පැත්තක නම් 90ට විනාශ වෙනවා. ඉතින් ඒක වරක් ගන්න බැහැ. හැබැයි නරක පුද්ගලයාගේ විනාශේ හොඳ පුද්ගලයාගේ යහපත. යථාර්ථයෙන්ම බැලුවොත් වෙලා තියෙන යහපත. නරක පුද්ගලයාගේ විනාශේ ඒකත් ලෝකෙට යහපත. නරක පුද්ගලයාගෙන් ගොඩනැගලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටියට පහර වැදුණොත් සම්මා දිට්ඨික ලෝකෙට යහපත. මිත්‍යා දෘෂ්ටි කියනවා යහපතක් වෙනවා දකින්න. අව අවුරුදු 10 15 ජීවත් වෙනා නම් මිත්‍යා දෘෂ්ටි කියයි ඒ දිහා හදාගෙන පව කන්දරාව ඉවරයි නේ. ඒවා මිල දාලා මලත් ඒක ඉවරයි. ඒ මිත්‍යා දෘෂ්ටි අත්හර ගන්න බැරුව ඒ මිත්‍යා දෘෂ්ටි ක්‍රියා කතා තුනේ ගියා. ඔව් ගොඩ ගහ ගන්න පාප කන්දරාව කොච්චි. ඊට වඩා හදයි නරයි. ඔව් එකින යාගේ මරණේ යට හොඳ. එයා දන්නේ නැතුව. අනේක කියන්නේ යහපතට යහත් නැగిලා එනවා. අයහපතට පහර වදිනවා. අයහපතට පහර වැදීම ඒගොල්ලෝ විනාශයක් කියලා හැලුවා. අයහපත කර කර ඉන්නාට වැඩි හොඳයි මැරෙන්නේ. බුදුරණවහන්සේ දේශනා කරනවා ඔය ඇහි. ලස්සන බල බලා කෑදරකමට හොර ආසාවන්ට බැඳිනාට වැඩි හොඳයි. උලකින් ඇල්ලලා ඇත්තට කන කරගන්න. ඔයිට වඩා හොඳයි. ඔය කන් දෙක අරගෙන කන් දෙකේ පංජ මේ අරගෙන හද්ද කාමීට ගෝචර වෙලා ඒ කාමී දූෂිත වෙනාට වැඩිය හොඳයි. යකඩ කුරුවෙන් ඇල කන් දෙක මේ බීරි කරගන්න. ඒක ඊට වඩා හොඳයි. සිවුරු ඇඳගෙන දූෂරම් කරනාට වැඩිය හොඳයි. දැවිලා පිටිලා මැරලා වලයක්. අර ගින්නට බැනලා දෙවියන්ලා ඒක හොඳයි. ඒකෙන් එක මරණයයි වෙන්නේ. නමුත් උනන්න දැවි හිටියොත් ඒ දූෂිකා කර කර අනන්ත අප්‍රමාණ සංසාරයේ අප්‍රමාණ වාරයක් වට ගෝචර වෙදේ. ඊට වඩා හුඟක් හොඳයි. මුලට යහපත. ඔය අධ්‍යා විනාශයෙන් පැරහන් මේ බින්ද. ඉල පිටිලම යනවා. ඊට වඩා. දැන් විදිහට විග්‍රහ කළේ. අගි කන්ත දෝම සූත්‍රේ විග්‍රහ කරේ. මහා දිනි කතාවක් පෙන්නලා. බලව ගින්න හතකට ගිනි කතාවක් පෙන්නලා ඔකෙන් අහු අර ගිනි අගුරු කණ එක වටිනවා. හදාහව තුන් දෙන දානි කාලා අසත්පුරුෂෝ ඉන්න එක වටිනවා. සාමිදී දානි කාලා ඉන්නකොට ඉතර අමාරුවක් නැහැ. ඒ හාරු දෙහත් උතර දුන්නා. අර ගින්දර නම් පිච්චෙනවනේ. අර ගිනි අවුරු කව මැරෙනවා. මානි ගිනි අවුරු කාලා මැරෙන එක වටිනවා කියලා මම කිව්වා. ඒක වැතු. ගිනි අවුරු කාලා මලොත් ඔය කෑදරකමට දානි කාලේ නම් අසත්පුරුෂ අංකල කරගෙන පාපී කරගෙන විනාශ වෙනවට වැඩියි. ඒක වටිනවා. මොකද ඒ මරණේ ඒකාත්මයට සීමා වුණා. උඹලා ජීවත් වෙලා ඉඳලා විනාශ කරගත්තොත් ඒකෙන් හරගන්න පාපේ අප්‍රමාණ සංසාරී ගෙවන් දෙනවා. ඕවයි මේ කණ්ඩ වෙයි. විශාල වශයෙන් අපාගත කියලා දුක් විඳිනවා. අනන්ත කාලයක්. උඹලා ඒකෙන් බේරෙනවා.
ඒ ඒකාත්මික විනයවුරු කාලේ මැරෙන එක විතරක් හොඳයි කියලා හිතවල. ඔය දිහා කියපුවා තමයි ලියවම දාලා මන්නේ. කලා ගන්න බෑ. ඒ දෘෂ්ටි අරගන්නත් බෑ. ඉඳලා වැඩකුත් නෑ. කරගත හරිය මතක් වුණා. අපිට හිතෙන්නේ මේක නෙවෙයි කියලා දැක්කා. ඒකෙම 1000ට බහුජන සුඛයි. සබ්බජන හිතායි සබ්බජන සුඛයි කියන්නේ නැහැ. සියලු ජනයන් හිතසුව වෙන සැකසන කිව්වේ. බොහෝ ජනයන්. බොහෝ ජනයන් හිතසුව. සියල්ලන්ට උනේ. ඒ වගේ තමයි දැන්. ඔව්. ඉතින් ඒක තමයි ලෝකාන කම්පාවේ සැකසන කිව්වේ. ලෝකයාගේ යහපත කරලා. සියල්ලෝම යහපත කර ගන්න. එක්තරා බමුණේ බුදුරන් වහන්සේ වැඩ හිටපු දයක් තිබිලා. ඊළඟ දවසේ ගිහින් බලනකොට පිදුරු කුටි ඊයේ කවුරු හරි මෙතන ඉඳලා තියෙන බව පේනවා. කවුද හිටියේ? ඊයේ ගහේ පිටිරු කුටි අයිතිකාරය. බවත් ගෞතමයන් වහන්සේ ඊයේ වැඩ හිටියා. මට වැඩ හිටමු දැන ගන්න හැම එකක් වගේ මහ මේ කාල කණිකව. ඊළඟ මට හිතෙනවා. උන්වහන්සේ දැකීම නෙමෙයි. උන්වහන්සේ මෙතන හිටියා කියලා මට දැනගන්න හැම එකක් මගේ කරු මගේ පිට කාල කණිකව කියලා මං හිතෙනවා. ඒ තරම් උන්වහන්සේ කියන්නේ නිකරු බලා. එහෙම කෙනෙක් ලෝකෙ හිටියා. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරලා පිළිගුණ කරපු තරම කොච්චර උන්වහන්සේ හිත වෙන දකින්න එකත් මහ කලකන්නකමක්. ඒතර ওই තරම් දුරට මේ බමුණන්ගේ මත තිබුණා. මට කොච්චර දෘෂ්ටි ගත වෙලා. ඒ දෘෂ්ටියට පහර වදිනකොට කොච්චර සිදුනා. නද හිතින්. අදත් බුද්ධහා මත උනොත් එහෙම ඔය සිදිල්ල අසත් වෙනවා. ආනන්ද වෛත්‍රි හාමුදුරුවෝ පොතක් ලියා තිබුණා. පොතේ තිබුණා ඔය සිද්ධිය බුදුරයන් වහන්සේ ලංකාවට වැඩියා නම් මේ කාලේ. ඒ කාලේදී බලයි උන්වහන්සේගේ ඇහි බැමති. උන්වහන්සේ අපේ කෙනෙක් නෙමෙයි ඇයි බෑම ගාලා නෑ කියයි. ඒ කිය යම් නිකාය කට්ටිය ඒගොල්ලෝ උන්වහන්සේ ප්‍රතික්ෂේප කරා. ඒක කාටියක් කියනවා. මේ උන්වහන්සේ අපේ කියන මේ දේපල විනාශ කරන්න ආව මාරේ. බුදු කෙනෙක් නෙමෙයි. අපිට කියන අරණ රූපුණු ශුන්‍යාකාර අවස්ථය කරගන්න එක හොඳයි. ඔය දේපල අයිති කරගෙන ඉඳපා කියලා මෙහෙම බණක් කියයි. එහෙම බණක් ඉවර උන්වහන්සේ බුද්ධාව විනාශ කරන්න ආව මාරේ කියයි කියලා බුදුරණාහතර අපවාද කරා. මේ කාලේ බුදුහාමුදුරු ලංකාවට වැඩි වෙනා ඉඳලා එනවා. සිද්ධ වෙන්නේ මෙන්න මේ ටික කියලා ඔයගොල්ලෝ සංඝ සමාජයේ විශාල පහරක් ගහමු. දෙවිලක් නාතේක දෙවිලක තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් වෙනවා. අද වුණත් අතහැරෙන්න කියන ඔය යථා ධර්මයේ මතුවෙච්ච දා. අනේ කල්පියා. ඒකට බලාපොරොත්තු වෙන්නේ බුද්ධාගමේ ජීවන හැටි දැන් කියන්නේ ලාභ කීති සහසා සහගතවන්නා වූ රාග දේශ මොහයන්ගෙන් හදාගත්ත වැඩ පිළිලක ජීවනෝ කර තමයි බුදුදහම කියන්නේ. අද හිතාගෙන නැකලා. ඔව් දැන් අත් වශයෙන්ම කියන්නේ දැන් අද වෙනකොට සෑම දෙනකම අරක් ගන්න කියන දෙයක් තමයි. මෙතන මේ බුදුදහම ප්‍රචාරය කරනවා කියන තැන්වල ඉන්න නායකත්වයෙන් ඒවා ඉන්න අය සංවිධායක මණ්ඩල. ඒවා බොහෝ අය ඉන්නේ බුදුදහමේ නිවනට විරුද්ධයි. නිවන ගැන කතා කරනට හරි අගමැති. සින කියලා කියන අයද. එයා කාලීන බුද්ධාගම කියන එකක් හදාගෙන මේ කාලේ දෙන්නේ මොකද ධන ධන සිදිවි විදිය. හැම එකක්ම දෙන්න හදන්නේ මේ ලෞකික පැත්ත වර්ධනය කරගන්න එකටම ආවරණ පැත්ත. ඔය ධනාත්මක චින්තනය කියලා දෙන්නේ ඕක. දැන් ඕක තමයි තිබුණේ ඉතර දේවදත්තර. දේවදත්ත එක ගම් ප්‍රදේශයක ඉඳලා. ඒ ගම් ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ට හරියට ආශිර්වාද කරනවා. කමදට යනවා. කමදට ගිහින් ආශිර්වාද කරලා එනවා. ගෙවල් වලට යනවා. ගිහින් ආශිර්වාද කරලා එනවා. මේ විදිය වැඩ පිළිලා කරලා සුන්දර ලෞකික ජීවත් වෙනවා. ඔයලාගේ සැරියුත් සාමුදුරුව කලාතුරකින් ගමනක් ගිහින් වටින ගමන් ඒ ගම් ප්‍රදේශයේ මැදියේ වැඩිය. වන්නර උන්වහන්සේ කතා කරන්නේ නැහැ, ඉනහ වෙන්නේ නැහැ, බිම්බලාගෙන බොහොම සංවරව වන්නකොට. අර මොකෙද ඉන්නේ? මොකෙද යවුද යටි? කතා කරන්නේ. ඉන්නේගේ මූණ බලන්නේ. ඉනහ වෙන්නේ. සද්ද නැතුව වටිනා මොකද්ද? ඕ මේක රබි. අපි මේ හාමුදුරුව. දේවදත්ත හාමුදුරුව. දෙන්න එපා එක එක තම්පුදා. උන්වහන්සේ හැමතැනම නගරේ පිටපතේ දානපත දුන්නා කවුද? අන්තිමට. ඊට පස්සේ මේ පිළිමත ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පැමිණිලා ගත්තා. මේ පැමිණිලා කළාට පස්සේ භික්ෂුන් වහන්සේලා ගියර වැඩක් නැහැ. මේ තරම් මේගොල්ලෝගේ බලය වැඩි. බුදුරජාණන් වහන්සේ දහස් ගාන භික්ෂුන් වහන්සේලා සම ගමට වැඩි. වැඩිලා ඉවරලා මිනිසුන්ට යථාර්ථය පෙන්නලා දුන්නා. බුද්ධහම කියන්නේ මෙන්න මේකයි. මෙච්චර කල් අපි රැවටලා හිටියේ නියම බුද්ධහම තියෙන දෙවිදත් තංග කියලා අපි හිතාගෙන හිටියේ. ඉතින් ඊට පස්සේ තමයි මිනිස්සු මේක මේ වැරදි වැරදි පිළිගත් කියලා දැනගත්තා. ලෝකෙට උදව් කරමින් ලෝකයාගේ දුක සැප බෙදා ගනිමින් ජීවත් වෙන මේ ජීවිත කතාවක් කියන එක බුදුදහම කියලා තමයි පෙන්නලා තිබුණේ. දැන් බුදුරජාණන් වහන්සේ ඒක බුදුදහම නෙමෙයි කියලා විග්‍රහ කරලා පෙන්නලා දුන්නා මේකයි බුදුදහම කියන්නේ. හැබැයි ඒ බුදුදහමයි දේවදත්තර පෙන්න බුදුදහමයි දෙකක්. නම් මේ කාලේ වෙනකොට අදත් මේ කරදරාගෙන ඉන්නේ අර දේවදත්තර කියපු බුදුදහම. ඉතින් ඒ නිසා ධනාත්මක චින්තනය කියලා එකක් අරගෙන තමයි බුදුදහම කරන්න හදන්නේ. ඔව්. 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 ගන්න කියනවා. අන්න ඒකයි කියන්නේ. ඔව්. ඔය ඉන්නේ කන්නේ. අනේ වෙන තමයි. අනේ කරන්නේ කියන්නේ හැම වෙලේ ඇතුළෙන් මේ හිතනවා පව් කියනවා. බුදුරජාණන් කියන වචනේ කිව්වත් මේකට පව් කිව්වා. ඔය විදිහට තමයි විග්‍රහ කරන්නේ. නැත් පොඩ්ඩක්වත් ඒගොල්ලෝ විග්‍රහ කරලා තිබුණාද පව් පව් හැටියෙ? එහෙම දේවල් තියෙනවා. ලෝකයේ හේතුවක් නැතුව ඵලයක් හදගන්න බෑ. හැම ඵලයකටම හේතුවක් තියෙනවා. යම් කෙනෙක් ඒකට මිත්‍යාවක් එවනම් වින්න බැරි දෙයක් මේ ආදී උත්තරයක් දෙනවා නම් ආම්බේ සිදුවීමක් මේවා එකක්වත් ධර්මානුකූල උත්තර නෙමෙයි. ධර්මානුකූල උත්තරයක් නම් හේතුව පෙන්නන්න ඕනේ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. හේතුවක් නැති ඵලයක් ලෝකේ පහළ වෙන්නේ. හොඳ හෝ නරක. සමහරකට පෙන්න ගන්න බැරි වෙන්න පුළුවන්. පෙන්නන්න බැරි නම් අපි මේකට හේතුව දන්නේ නැහැ. නමුත් මේකට හේතුවක් තියෙන්න ඕනේ. හේතුවක් නැති ඵලයක්. ඒ සීමාවෙම අදින්න ඕනේ. මොකද ධර්ම මේ සිද්ධාන්තය කඩ කරන්න ඕනේ. හේතුන් පරිච්ඡ සම්බෝධං හේතුබංගා නිරුච්ඡති කියන එකේ ඉන්න ඕනේ. හේතුව ප්‍රත්‍ය අපත්තේ පහළ වෙනවා. හේතුබංගන පහළ වෙන්නේ නැහැ. යමක් පහළ වුණා නම් මොනවා හෝ ඒර හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව ඵලයක් පහළ නැතුව බුද්ධහම නෙමෙයි. විද්‍යාවටත් ඒක නැහැ. ආමු සිදුවීම් කිව්වනම් එහෙම එකක් ලෝකෙ වෙන්නේ නැහැ. එන්න දන්න කම. යමක් සිද්ධ වුණා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මෙහෙම දෙයක්. ඔය ඉද්ධි ප්‍රාතිහාර්ය ගහනක් කරන්න ඒක හේතුවක් වුණේ. ඒ කාලේ සීමා වෙනකරන් নানা ආකාර ක්‍රම වලින් ඉද්ධි ප්‍රාතිහාර්ය වෙන්න පුළුවන් ඒකදී. දැන් දිය මතු පිට ගමන් කරනකොට ඉද්ධි බලයෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. හැබැයි මැජික් කාරෙන්ට අතුල්ලා ඉන්ද්‍රජාල මහේන්ද්‍රජාල ක්‍රම උපයෝගී කරගෙන ඉතර ලබන්න. මන්ත්‍ර යෝගීන්ට පුළුවන් මන්ත්‍ර මතුල්ලා හිටන් බලයක් අරගෙන මන්ත්‍ර බලයෙන් එක පෙන්න. ඒ වගේ චරිතයේ දූෂ්‍යයි. නමුත් අර කරලා පෙන්නන. ඔව් සිද්ධ විද්‍යා ආදරාදී වන්නා කොටසවල බේත් ඖෂධ බලයෙන්. එහෙම දේවල් උපක්‍රමයේ කරගෙන. ඒ මගින් අර වගේ දේවල් කරලා පෙන්නන්න පුළුවන්. හැබැයි ගුණයක් මානසිකක් තියෙනවා. මෙතෙන්දි බැරි වෙලා හරි ඉද්දි බල කියන කෙනෙක් සමාගයේ ඉද්දි බලයෙන් ගියමත් පිට ගිහින් පෙන්නුවොත් එහෙම ලෝකේ. අර වගේ පුළුවන් කෙනෙක් හිටියොත් එහෙම. එයා මොකද කරන්නේ? ඔය ඔක්කොම බොරු කතා බොරු කරන්නේ. අපිටත් ඕක කරලා පෙන්නේ ඇයි? මෙන්න ඔය අපි ගියා. නෑ ඒගොල්ලෝ පෙන්නනවා. පෙන්නපුවාම කියනවා. දැන් බලන්න කපටික මේ කරමු. ඔය මොන ගුණයක්වත් ඕනේ නැහැ මේ කරන්නේ මෙන්න මේ උපක්‍රම ඕනේ. යාර කර අර උත්තරීතර ධර්මයේ උත්තරීතර මේ ක්‍රියාවකට පාරක් නෙවදී. මෙන්න මේ නිසා කිව්වා ඔය ඔය පෙන්නන්න එපා. එහෙම ක්‍රමයක් තිබුණා. ඔව් ඉතින් කිව්වේ ඒකයි හේතුව. මොකද එහෙම දේවල් මේ ලෝකයාට පෙන්වන්න බැරි වෙන කාරණා තියෙනවා ක්‍රම තිබුණා. ඒ ක්‍රම ඒ කාලේ තිබුණා. ඒවා කාලීන වශයෙන් කියලා කිව්වේ ඒ කාලේදී එහෙම දේවල් ගන්න බැහැ. දැන් මේ කාලේ දිය මතු පිටි පිටින් ගිහලා පෙන්වන්න පුළුවන් සිද්ධ විද්‍යාත්‍රේකුත් නැහැ. මන්ත්‍ර බලයකුත් නැහැ. බේත ඖෂධ බලයකුත් නැහැ. එහෙම එකක් මේ කාලේ හොයා ගන්නවත් නැහැ ලෝකෙම. ඉදා තිබුණාට මේ කාලේ නැහැ. ඒවා ගුරු මුත්‍රි වශයෙන් හංගගෙන මැරිලා ගිහලා මේ හිටපුවා. එහෙනම් ඒකක්වත් අද නැහැ. නැහ මේ කාලේ යම් කිසි කෙනෙකුට මේ ධර්මයේ පිළිබඳ සැක දුරු කර ගන්න. මොකද අවස්ථාවක් තිබෙනවා මෙහෙම මේ ප්‍රතිහාරයත්මක සත්. මොකද මේ කාලේ කියන්නේ බෑ ඕක බරක් කරන්න පුළුවන් කියලා පෙන්නන්න කියන. ඊට ගිනි පාගෙන වෙලාවෙ උරු මස් කාලා මත්පැන් බීලා ගිනි පාගෙන අපිට පුළුවන් කියලා කාලෝ පොන්සේක මත් වෙලා ගිනි පාගලා පෙන්නනවා. හැබැයි ක්‍රමයක් තිබිච්ච නිසා ටිකක් හරි තිබුණා. ඒක අනුකූල දෙනවා. මේ ඒ නිසා අර සුද්ධ ශාස්ත්‍ර වලින් කරන්න පුළුවන්කම තිබිච්චේ වැඩි. ඒගොල්ලෝ ඒ තාතේ ඉක්මවා ගිහිල්ලා. මේ යම් කිසි උපක්‍රම සීලිය මිනිසු මුලා කරන්න ක්‍රම හදාගත්තා. ඒ නිසා මොකද කරන්නේ? ඒක දැන්ට ඉන්න විද්වතුන්. ඕක නම් එහෙම කරන්න ඕන එකක් නෙමෙයි. ඕක ප්‍රතිහාරයක්. ඕක අපිට අකල හැකියි ඕකෙන් කරලා තියෙන්නේ. දැන් මෙහි මෙයා කරන්න බැරි ඒවා තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවල් වලදී හුඟක් වැදගත් වෙනවා ඕවා. එතකොට ඒ ක්‍රමේ එහෙම ක්‍රමයක් තියෙනවා ඇත්තටම. නමුත් අද ඒ ක්‍රමේ මතු කරගන්නේ මිනිසුන්ගේ මානසිකත්වයක් නෑ. ශක්තියක් නෑ. දැන් කෙනෙක්ගේ පුණ්‍ය ඍතියකින් තව කෙනෙකුට සාක්ෂිය සලකන්න පුළුවන්. මේ සක්විත රජ කෙනෙක්ගේ පුණ්‍ය ඍද්ධියෙන් පුළුවන්. තව කෙනෙක් ආකාශයෙන් ගෙනියන්න. ඒ බුද්ධිලාගේ එහෙම ඍද්ධියක් නැහැ. සක්විත රජුගේ පුණ්‍ය ඍද්ධියට කොටු කරගත්තාම ඒකට කොටු වෙන්නව මිනිස්යාට ආකාශයෙන් ගියේ. ඒක. දැන් එහෙම ක්‍රම තියෙනවා. දැන් යම්කි දේවා දෙවියන්ගේ දේව ඍද්ධියානුභාවයක් තියෙනවා. දේව ගතිරක්ෂණේ ජීවත් වෙච්ච මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ඉන්න පුළුවන් ක්‍රමක් තියෙනවා. දෙවියන්ගේ ඍද්ධි බලයෙන් කොටු කරගන්න. මිනිහරි බලයක් නැතකොට දෙවියන්ගේ පුණ්‍ය ඍද්ධිය යකවන්නේ දුන්නා මෙයාට කියන්න පුළුවන්. ඒක තමයි මුලදී තිබිච්ච ක්‍රමය. ඒ මුලදී තිබිච්ච ක්‍රමය මිනිස්යා ප්‍රාචාරයක් වෙන්නනවා ඒ තුලින්. එහෙම කරලා. එහෙම කියන්න පුළුවන්. දැන් මිනිහට anu parakhi dakina නුවණක් නැහැ. හැබැයි අමනුෂ්‍ය කොටස් ඉන්න පුණ්‍ය ඍද්ධිය තියනයි ඉන්නවා. ඒගොල්ලන් හිත දකින්න පුළුවන් ශක්තිය. දැන් පුත්‍රයන් වහන්සේ යමක් හිතනකොට වසවර්ති බාහිරයට පේනවා හිතවි. අන්න මෙහෙම හිතුවා කියලා කියනවා. දාර මුගලන් මහරහතන් වහන්සේ හිතනවා දැන් මාර්ය මේ බලන ඇතුළේ හින්දලා ඉන්නේ ඒ හිතවිල්ල අල්ලනවා බඩ ඇතුළේ මාර්ය පසහත් මාර්ය අල්ලා හිතනවා කොහොමද ඒක වෙන්නේ බවත් ගෞතමයන් වහන්සේ මම මෙනෙහි කරලා බලලා තමයි මම දැනගන්නේ දැන් ශ්‍රාවකී කොහොමද කල්තිය මම දැනගන්නේ මේ හැකේකයි කියන්නේ මා සත්‍ය නැතු ඉන්නවා කියලා ඇතුළේ තමුලිලා මේ එයාගේ හිතේ ඉන්න මාර්යගේ හිතේ ඉන්න දැක මේ අර මේ මුගලන් හා මාරියෝ මෙහෙමත් හිතුවන්නේ මම ඔබ දැකලා ඉවරයි. ඒ පාර දැන නැත්නම් මගේ හිතේ ඉල්ල තැල්ලුණා කොහොම හරි මම දැකලා ඉවරයි. ඉඳලා ඉවරක් නැහැ කියලා දැන් අහගෙන. දැන් මේ කතාව අපි ධර්මයේ හදාගන්න. යාගේ බුදුරයන් වහන්සේගේ චිත්ත පරිවිතර්ක කියලා කියන්නේ ඒකනේ. නෑ නෑ බුදුරයන් වහන්සේ දකින්න නැතුව නෙවෙයි බුදුරයන් වහන්සේ මෙනෙහි කිරීමේ අවශ්‍යතාවයක් නැතුව. එක එකනාගේ තියෙන වාසනා කෙලෙස් කියලා. දැන් බුදුරා ඉදි බල පිළිබඳ වාසනා කලේ සහිතවන්නා වූ මොගලම් මහරහතන් වහන්සේ නිරායාසයෙන් හිත හැදෙනවා ඒක මෙනෙහි කරා. බුදුරන් වහන්සේ නිරායාසයෙන් හිත මෙනෙහි කරන දෙන වාසනා කලේ තියෙන්නේ නැහැ. අනේ පීවලි හැමදාම දෙතර නිරායාසයෙන් දානි හැම්බෙනවා. දැන් බුදුරන් වහන්සේට උන්න පුළුවන් දානි මවලා දුන්නේ. හැබැයි උන්වහන්සේට කත්‍ය අවශ්‍යතාවයක්. ඒකට පාරමිතා පුරාගෙන ආපු කෙනෙක් හිටන් නිරන්තරයෙන් හිත එනවා ඒක මවයි. ඒක වෙනස පේනවා ලෝකේ. ඒකයි හිතුවේ. බුදුරන් වහන්සේ පෙනු පිළ ලෞතර බුද්ධත්වයේ ලෞතර බුද්ධත්වයේ ස්වභාවයේ මේ වාසනා කලේ සියල්ල නැහැ. ඒතර මෙලව සමතම නැති මුනිදුර සනුවණේක. මෙලම මෙලව සමතම ඇති වාසනා ගුණ කිසිවෙකුත් නැති. අයි බුදුරන් වහන්සේගේ ස්වභාවය. මෙලව සියල්ලන්ටම තියෙන වාසනා ගුණ බුදුරන් වහන්සේට. මෙලව සියල්ලන්ට නැති ඥානහය බුදුරන් වහන්සේට තියෙනවා. ඒක විශේෂයක් වෙ වෙන්න. සත් අසාධාරණ ඥාන කියන්නේ ඒක. අසාධාරණ අසාධාරණ කියන්නේ අනුන්හා සාධාරණව පෙන්වන්න බෑ කියන එක. දැන් අසාධාරණයි කියන වචනේ අදාරන් ඉන්න අදහස නෙමෙයි කියන්නේ. අදහ අසාධාරණයි කියන්නේ අයුක්තිය, නොකට හිතා ආදී වචන කියන අදහසින් තමයි අසාධාරණයි කියලාද කියන්නේ. අසාධාරණ කියන වචනේ නේදෙනවා අන්‍යයන් හා සාධාරණයි. අන්‍යයන්ට සමාන නෑ කියන එක. අසාධාරණ ඥාන කිව්වේ ඒක. ඉතින් ඒ වගේ ඔය ලෝකේ යම් සිදුවිල්ලක් මොනවා හරි දෙයක් සිද්ධාන්තයක් සිදු වෙනකොට හේතුඵල න්‍යාය ධර්මයට අනුවයි සිද්ධ වෙන්නේ. ඒක වෙනස් විදිහට සිද්ධ වෙන්නේ නැහැ. මේ හේතුඵල න්‍යාය දකින්න ඕනේ. එකම දේ নানা ආකාර හේතු වෙන සිද්ධ වෙන්නේ. දැන් වැස වහිනවා. කාලයකට පා වෙනවා. මේකට নানা ආකාර හේතු තියෙනවා. වැස වහිට හේතුවක් තියෙනවා, පා යන්න හේතුවක් තියෙනවා. ඒක নানা ආකාරයෙන් ඍතු පරයාස නිසා වැහි වහිනවා. ඍතු පරයාසයන්ගේ මේ වික්ෂිප් වෙනස් වීම නිසා මේ බොහොම කරකස නියම් දේශුගුණ ඇති වෙනවා. මිනිසුන්ගේම හට ගන්නා වූ දූෂණය නිසා ඉරහඳ කක්ෂයෙන් පිට පැනලා ඇති වෙන හටාවකින් එහෙමත් වෙහි වහින්නට වෙනවා. අකාලට වෙහි වහිනවා. එහෙම රතාවක් තියෙනවා. බුදුරන් වහන්සේ දේශනා කරනවා කිසිම ජ්‍යොතිෂඥයෙකුට අහු වෙන්නේ නැති. ලෞකික සිද්ධාන්තයන් බලන කිසිම ඉතිරියකට අහු වෙන්නේ නැති. තවත් වෙහි වහින ක්‍රම තියෙනවා. ඉතින් පෙන්නපු ක්‍රම තියෙනවා. දැන් වෙහි වහින්න අවශ්‍ය කරන සියලු කාරණා තියෙනවා. දැන් ජ්‍යොතිෂිනු කියනවා මේ කාලේ මහ රැස්සක් වහිනවා. ලෝක ධර්මයන් ගැන නිපුණත් වෙච්චපත් උනා වූ යකි ඉස්වරයෝ යන්න ඒගොල්ලෝ කියනවා ඔව් වහිනවා බලනකොට වහින්නේ නැහැ හේතු හොයගම දන්නේ නැහැ ඒවල නොදකින්න පැත්තක් තියෙනවා සාහු අසුරේන්ද්‍රයාට පුළුවන් අතින් රොක් කරලා එන වලාකුළු අපහුව ගිහිල්ලාන මොහොතේ ඒ රස වහින්නේ නැහැ ඒක හැබැයි මේක ජ්‍යොතිෂඥයෝ දකින්න ලෝක විද්‍යාඥයෝ දකින්න එක්තරා හතාවක් එයාට ඒක පේන්නේ එහෙම ඒවා තියෙනවා කියලා පේන්නේ ආහු කියලා අසුරේන්ද්‍රය කියනවා. රාහු අසුරේන්ද්‍ර කියලා කියන්නේ රාහු කියන වදිනේ පෙන්වන්නේ යම්ගේ රහසක් වෙච්ච නිසා. රාහු කියන්නේ රහස. හැඟවි කරන යමක් ඇත්නම් මේක රහසක්. දැන් හැඟවි කරන කටයුතු වල දක්ෂේ තමයි රාහු අසුරේ. ඔය යමකින් යමක් හැඟවෙනවා නම් ඒ අර්ථයෙන් රාහු කියනවා. රාහුගේ පරයාසය කියන්නේ ඒකයි. දැන් රාහු අසුරේන්ද්‍ර කියලා කියන්නේ පුද්ගලයා. විශාල ලෝකයේ විශාලම පුද්ගලයා. ඔව් අසුර කියන්නේ പ്രേත අසුර වෙනයි. ඔය අසුරනිකාය කියන අපාගත හතර අපාය කොටස වෙනයි. අසුර දේව කොටසය වෙනයි. ඒගොල්ල දෙවියන් හා සමාන කොටස. සූරත්වයේ වැඩ කරන කොටසක් ඉන්නවා. දෙවරු සුර කියලා කියන්නේ සූරත්ය කාර්ය සූරනිකා. ඒගොල්ල සූරත්වයේ වැඩ කළා කියන දෙපත්තු. ඒ අරගොල්ල උපක්‍රම සීදී. දැන් කාරණා දෙකක්. දැන් අපි හිතන්නකො මෙහෙම තියා. දැන් මේ පන්සලේ වැඩක් කරන්න පුළුවන්. 100ක් එක්කලා දවස් 10ක් එකතු වෙලා වැඩ කළා ගෙපල කපලා දෙන්න පුළුවන්. දැන් මිනිස්සු පින්දහම් ගැන ඕනකම තියෙන මිනිස්සු ඉන්නවා නම් ඒ මිනිස්සු හරි කැමති තමන්ගේ ශ්‍රමයේ කාලය වැය කරලා ඒ පින කරගන්න. දැන් 100ක් පොර කාලේ ඇවිල්ලා ශ්‍රමදානය දාලා දවස් 10ක් වැඩ කළා ගෙපල කපලා දෙන්න. දැන් මේ පින්දහම් කරගන්නයි මේ ක්‍රමය ප්‍රයෝගික කරගත්තා. දැන් අසුර කටියට පින්දහම් ඕනේ. ඒකෝ පින්දහම් වල දැනක් දෙන්න. ඒගොල්ලන්ට උන්නේ කම්මැලිකමට හරි ඉඳලා වැඩි ශ්‍රමය වැය කරන්නේ නැතු. උපක්‍රමයකින් ඒ වැඩේ කරන්නේ. දැන් ඒගොල්ලෝ මොකද කරන්නේ? උපක්‍රම සීලිය හදනවා යන්ත්‍ර සූත්‍ර. අන අසුර ලක්ෂණ. හදන වෙලාවයි නම් බැකෝ එකක් නිෂ්පාදනය කරන්නේ 100 යගේ වැඩිය දවසින් කරලා ඉවර කරගන්න 10000ක් කරනවා. ඒගොල්ලෝ ජයග්‍රාහී වාසින් කියනවා. උඹලා මෙතන මෙරි මෙරි කරන එක අපි කලන්නේ දවස්. අයි මහන්සි වෙන්නේ නැහැ. හැබැයි දැන් පින බෙදිරානේ සිද්ධ වෙන්නේ මොකද? ආ 100ක් එකලා දවස් 10ක් සිද්ධ කරා තමයි මහ පුණ්‍ය කන්දරාවම අර යන්ත්‍ර සූත්‍රය නිසා අහිමි වුණා. අන සිද්ධ වෙච්ච එක. දැන් අපි ආයෙත් හුඟක් පුදුමයක් තියෙනවා. රුවන් නැමිසෑය වෙනි මහා දාගැයි. මලින්ද ගියා නා. අවුරුදු 100ක්. මෙන්න මෙතන බැකෝ ගානක් දාලා මෙන්න මෙතන සෙනෙක දහස් ගානක් දාලා කෙරුවොත් තමයි මේ කරන්න ශ්‍රමයෙන් මෙතන ශ්‍රමයක් ගිහින් තියෙනවා කියන්නේ. නමුත් එච්චර කාලයක් ගිහින්නේ වැඩේ කරේ. දැන් අපේ ඇත්ත ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට කවුද මේකනේ ආව මේ කම් කරවපො? මේ ලංකාවේ හිටපු ඔක්කොම ලක්වැසි ජනතාව බෞද්ධයි. බෞද්ධයන්ට හරි බෞද්ධයෝ හරිම ආසයි පින්දහම් කරගන්න. යන යන බෞද්ධයන් කරගන්න එක එක ගැළව කැටි දිනුච්චාම කෝටි ගාණක් කිලෝ සෙනෙක මේක බලන් ගියාට පස්සේ වැරෙන් නොකැලි ගිහින් දෙනකොට මොකද හම්බෙන්නේ? හැදෙන්නේ නැහැ. එක එක ගැළව කැටි ගිහිලා දුන්න පින කෝටි ගාණක් හරි හම්බ කරගෙන ඉවරයි ඉතින්. ඊට යාත්‍ර සූත්‍ර පස්සේ යන්න වුණකම තිබුණේ නැහැ. ඊට ඒ අය තමයි කැපේලා මහන්සිලා හිටන් පිනක් කරගත්තේ. යන් එතකොට මේ පුවන්ැලි වහන්සේ වහන්සේ මේ ඉදි කරපු පින කෝටි කී දෙනෙක් ලබලා. යජ කාලේ පෙරුවා නම් එහෙම ඒ කෝටි ගන්න පැත්තක ඔය බැකෝ ටිකක් ගිහින් දාගෙන වැඩේ පටන් ගින නම් කරු ටිකක් වැඩියට ගිහින් දාගෙන වැඩේ කරලා ඉතින් වැඩේ කරා. හැබැයි අර මහ පිනක් කරගත්ත විශාල පිටිස දීච්ච වාසනාව අන්න අසුරෝ හිටව සූරා කාර්ය සූරත්ය දැකලා නැතු. අසුරත්යෙන් යුතුව වැඩ කරන උපක්‍රමයේ දුවලා. උපක්‍රමශීලී වැඩ වලින් එතෙන්ටපත් වෙලා. ඒ පින්නර තියෙන අවස්ථාව නැති කරගත වැඩේ කරගත. මෙන්න මේ ක්‍රමේ තමයි අසුරේ අනුගමනය කරන්නේ. අසුරේ හැමදේම උපක්‍රම වලින් වැඩ ගන්නයි. දේවතාව පින්දහමේ වටිනාකම දැකලා පිනක් කරලා ඒකේ ලබන පුණ්‍ය ඉද්ධිය ලබාගෙන ඒකෙන් යහපත කරගන්නයි. මේ ක්‍රම දෙක. එහෙනම් අසුරයා උත්සාහ කරලා වීර්ය කරලා ජීවත් වෙන්න ඕනේ. එන්න යාට නිස්පාදනයක් එයි. නිරුත්සාහයෙන් පුණ්‍ය ඉද්ධිය ලැබෙන තේතුලි දෙවියෝ ජීවත් වෙනවා. ඒවරන් ජීවිතය හරි කරලා හොඳයි. හැබැයි ඒගොල්ලෝ උපක්‍රම සීලිය දැනගතා පින්පල් වල මහත් ගුණේ. ඒ ගුණේ හරකලා ඉවරලා නම් දේවතාවු සූර වැඩ කරගන්න. සූර වැඩේ කරගත්ත නිසා මහත්යන්තු ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. අසූර විදිහට වැඩ කරපු නිසා හැමදාම මහන්සියි තමන් ගැටි කරගන්න ගුණ ධර්මයක්. අනේ ගුණ ධර්මයෙන් පිළිගුණා නැති වෙන වෙලාව. සූරාසුර දෙකේ තියෙන වෙනස ඕකයි. මේ සෑම තැනකම යමක් හැදෙන්නේ සකස් වෙන්නේ. සත්‍යයේ කරන ලද පුණ්‍ය ඉර්ධිය මුල් කරගෙන. මූලික වශයෙන් පින් කරනවා නම් ඒ සිද්ධිය වෙනවා. නිතර බුදු ගුණ සිහි කරනවා නම් හරියාකාරව කිව් විදිහට විශාල සාන්තියක් ගොඩ නැගෙනවා. ඒ පුණ්‍ය ඉර්ධිය මෙලොව පරදෙන ක්‍රියාත්මක වෙන බලයක් වෙනවා. සාමූහයක් එකතු වෙලා නගන්නා වූ ශක්තිය විශාල ශක්තියක් ගොඩ නැගෙනවා. දැන් ඊයේ මේ ශක්තිය ඔප්පු වෙන කතා කීපයක් තිබුණා. අර එක්තරා හටක ඉන්නවලු නායක පුද්ගලයෙක්. ඒ කියන්නේ මේ පුද්ගලයා ඉතර දියුණු ගෝත්‍රයක යන්නේ. ඒ වලට ඕන තරම් වස්සව ගන්න පුළුවන්. ඔව් ඉන්දුනීසියාව. ඒක එයා කරන්නේ කොහමද අහුවා? මගේ පිරිසට මම කියන ඔක්කොම වැසෙල්ල ආරාධනාවක් කරා. ඒතර වහිනවා කිය. දැන් මේ විශ්වාසය ඒගොල්ලන්ට තියෙනවා. ඉන්දීමක් තියෙනවා. ඒ ඉන්දීම කරනවා. හැබැයි ඒගොල්ලන් එකක් තියෙනවා ඒ ගෝත්‍රිකයින්. යම් කිසි සංකල්පයක් දේව සංකල්පයක් තියෙනවා ඒක කරු කරනවා. හැබැයි ඒගොල්ලන්ගේ ඒ කරු කරන ඒගොල්ලන්ගේ චර්යාසතාව දකින්නේ මේ නවීන ලෝකේ. මේ නවීන ලෝකේ තමයි ඒගොල්ලන්ට කියන්නේ මේ ම්ලේච්ඡ ජාතිය මේ ගුණේ දියුන් නැති තව පල්ලේ හදන ඉන්න ජාතිය කියලා කියන්නේ මේ දැන් ඉන්න ලෝකයයි. නැත් ඒගොල්ලෝ ඉච්චර කාල ගినాපු සිස්ටා ඒ ගినాපු චාරය තුල ඉන්නවා. ඒක තිබෙන ගුණ හැකියි යමක් කළ යුතුද නැකළ යුතුද ඒක විහැටිද කරගෙන යනවා. උඹලට ප්‍රශ්නයක් තුනක් උනා මේක කරපළ. දුන්න ආචාර්යවාදී අනුගමනය කරනවා. ඒගොල්ලෝ පෙන්නු යම් දහම් කතාවක් තවම තියෙනවා. ඒක එහෙම සිද්ධ වෙනවා. දැන් බුදුරන් වහන්සේ දේශනා කරනවා වැහිවාහ බහිද්ද. ඒ පුණ්‍යේදියා කැදී දේව කොටසක් ඉන්නවා. මේකට කියනවා වස්සාවලාහක දේවතාවෝ. දැන් අද කියන්නේ වස්සාවලාහක කියලා මිනිස්සු වලාකුළුවට හැවටලා හිටියා කියන්නේ. ඒ කියන්නේ ඒ පිළිබඳ හසල දැනුමක් විමර්ශනය නොකරපු නිසා. වැහිවලාකුළුවට දේවතාවෝ කියනවා කියලා මෙහෙම හිතයි. ඉසේ මිනිස්සු ගස් කල් ඇදගුවා කියනවා. මොඩේ මිනිස්සුන්ට ගස් කල් වලට පණ තියනවා කියලා හිතාගෙන ගස් කල් ඇදගුවා කියලා දැන් අද එහෙම මතයක් ගේනවා. ඒ මිනිස්සු ගස් කල් වලට නෙමෙයි සැලකුවේ. ඒවර අධිපති දේවතාවෝ හිටියා. ඒව අධිගෘහිතව හිටපුවායි. ඒ දේවතාවන් සමයි ඒ විදිහින් ඒවක දැන් සුජාතා හිටුදු. දැන් අපු බුද්ධෝත්පාද කාලේ තාම ලැබලා නැහැ ලෞතර බුදු වෙලා නැහැ උන්වහන්. අන්තිම මොහොත වෙනකොට මොකද දැන් Taman දරුවෙක් බලාපොරොත්තු වෙන ගහකට බාරයක් වුණා. දැන් හොඳට පැහැදිලි දෙයක් තියෙනවා ගහට නෙමෙයි බාරයක් වුණේ ගහේ ඉන්න දෙවියන්. ඊට පස්සේ ගහේ ඉන්න දෙවියන් තමයි පූජාව ආරන්නේ. ඊට පස්සේ අර පුණා දාහි හැදිලා දෝකේ නැදී කිව්වේ. ආර්යාවනි දේවතාවා ගහේ මුලටම බැහැරව බෙදානේ ගන්න. ඒකේ සන්තෝෂය ලගින් තමයි දේවතාවාට කියලා බුදුන මහ බෝසතාණන් වහන්සේට දානි පූජා කරලා. දෙවියන් හොඳට පැහැදිලිව පේනවා. ගස්ද ඇදගුවේ ගස් වලට අධිපති දේවතාවු. රුක් ආරාම රුක් තමයි ඇදගුවේ. දැන් අපි කියපුවාම දැන් බලමු අපි ගිහිල්ලා අපි වඳින්න යන්නේ කොහෙද ආවා. අපි කියනවා මේ රුවන්වැලි සෑය වඳින්න යනවා. අපි රුවන්වැලි සෑයද වඳින්නේ රුවන්වැලි සෑය ඇතුළතින් 13 වාසිරට. අපි කතාවට කියන්නේ රුවන්වැලි සෑය වඳිනවා. රුවන්වැලි සෑය ගල්මැටි ගඩොල්ලෝ වෙන් තමයි හදලා තියෙන්නේ. හැබැයි රුවන්වැලි සෑය වදිනවා කියලා ගිහින් වැන්දර වදින්නේ බුදුරන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දැන්පත් කරලා තියෙන. ඒ ටික මුල් කරගෙනයි රුවන්වැලි සෑයට වදින්නේ. නැත්නම් කතාවට කියන්නේ රුවන්වැලි සෑය ධාතුන් වහන්සේලාට වදිනවා කියලා නෙමෙයි. රුවන්වැලි සෑයට වදිනවා. අපි කියන්නේ මොකයි? දැන් අපි අසතුරුක්ෂේ කර වදිනවා කියලා නෙමෙයි ජයසිරි මහා බෝධි නාථට වදින්නේ. දෙයක් ගුණයක් දීකරේ. හැබැයි ගහට තමයි වැන්නේ. ගහ මුල් කරගෙන. ඉන් ගස් වදිනවා කියන අර්ථය ගත්තොත් එහෙම. ඒක වෙනයි. එන මිනිස්සු ගස් ගල් වැදලා නැහැ ඉතින්. ගස් වලට අධිපති ගල් වලට අධිපති ඒ බලවේගය තියෙන බව දැක්කා. ඒ දැකලා තමයි. ඒ දේවතාව මුල් කරගෙන තමයි එළිය ගන්නේ. මේ පස්සේ කාලෙක තමයි අර බාවුන්ගේ සරණන් යැති පබ්බතානි වරාණච ආරාම රුක්කයි ඓත්‍යයන්නි මානසාබය තජ්ජිතා කියන මේ ගාථා වර්ගය. නේතන්තේ සරණං කේමං නේතං සරණ මුත්තම නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛ පමුච්චති යෝත යෝච බුද්ධාංච ධම්මං සංඝාංච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යයන් සමපඤ්ඤාය පසති කියන මේ ගාථා පාඨය අරගෙන මෝලිය ගස්කල් පරවත වැඳා ඉස්සෙල් ආරාම රූප චෛත්‍ය ආදීනේ වැඳා පිදුවා. ඕවා එකක පීඨේන මාර්ගනේ මුලහමාර ඕවා නිවන් දකින්න බෑ ඔය පීඨක් පතන්න බෑ කියලා බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කියන්නේ මෙහෙම ගාථා ওই ගාථාම අර්ථ විපරීත කරලා කියනවා. ඒක සරණක් නෑ කියලා බුදුරණන් වහන්සේ පෙන්නුවේ නෑ. නේතන්තේ සරණං කේම. කේම කියන්නේ මොකක්ද? කේම කියන්නේ නිවන. බය නැති දෙයක්. අශෝකං විරජං කේමං ඒ තමංගල බුදු. කේම කියලා අපි හැම වෙලේම පිළි අශෝක විරජ කේම කිව්වේ නිවනට. ඒ සරණ නිවන්ට හේතු වෙන්නේ නෑ. නේතං සරණ මුත්තම. ඒක මේ සසර දුකෙන් මිදීමට හේතු වෙන්නේ. නේතං සරණ මා ධම්ම. ඒක මේ සංසාර දුකෙන් මිදීමේ ආරක්ෂායක මාර්ගයක් නෙමෙයි. සබ්බ දුක්ඛාපම මේ සියලු දුක් නැති කරන මාර්ගයක් නෙමෙයි. නෝ ඒක සරණක් නෑ කියලා කිව්වේ නේ. අන්න ඒකත් ඔය වගේ වරද්දක් එකක්. දැන් අපි හිතමු කොහොමද මෙහෙමද? බයෙන් කැටිගත් දරුවා අම්මා තාත්තා ළඟට දුවගෙන යනවා. ඔය වචනේ මුලට දාලා. නේතං තේ සරණං කේමං නේතං සරණ මුත්තම කියන්නේ වෙයි. ඒ සරණ හේමිට කාරණයක් නෙමෙයි, ඒ සරණ නිවන්ට කාරණයක් නෙමෙයි, විදීමට කාරණයක් නෙමෙයි. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නෙවෙයි. සියලු දුකෙන් මිදෙන්න ඒ ළමයාට බෑ වැඩේ කරලා. කියන්න වෙයි. ඒ කියන්නේ අම්මා තාත්තලාට යන දරුවාට කිසිම පිළිදක් නැහැ කියන එකද ඉතින්. මෙන්න මෙහෙම දෙයක් මේ රෝගී තේරුම් ගන්න බැරුවයි. ලෝක සත්‍යය ඒවෙන් පිළිසරණක් ලැබුවා. ලැබුවේ ගස් ගල් අදහලා නෙවෙයි. ගහට අධිපති, ගලට අධිපති, කඳු වලට අධිපති, එක එක දේට අධිපති දේවතාවෝ ඉන්නවා. ඒවා ඉන්නවා බුදුරණන් මහත් මේ දේශනා කරා. සීත වලාහක, උණ්හ වලාහක, වස්ස වලාහක මෙහෙම වගේ දේවතාවෝ එක එක විදිහට ඉන්නවා කියේ. කුරුස දේවතාවෝ එහෙම ඉන්නවා. ඒවා උපදින්න හේතුවක් වෙන්නලා තියෙනවා. ඒ දේවල් පිළිබඳව මේ ලෝකෙදී අහලා යම් මිනිසියෙකුට හිතෙනවා මටත් ඒ බඳු දෙවියෙක් වුණා නම් කොච්චර හොඳද කියලා. එයා දසකුසලියන්ගේ වෙන් වෙලා නැණ අකුසල ධර්මයන්ගේ පාපයන්ගේ වෙන් වෙලා එයා මොකද කරන්නේ? ඒ බඳු දෙයට අනුකූල වන්නා වූ දේවල් හිතෙන් කයින් වචනින් කරීරු කරනවා. ඒ තුලින් ඒ පැතුම පතනවා. ඒ බඳු වන්නා බුද්ධිලාගේ පැතුම ඉච්ච වෙලා ඒ දේවතාවන් අතර උපදිනවා. අනේ ඇති වෙන වෙනස. දැන් මෙලොවදී ලෝකයාට යහපතක් කරන බලාපොරොත්තු වෙන මිනිස්සු නානා ප්‍රකාර ක්‍රම අනුගමනය කරනවා. දැන් සමාජලට වහින්න එනවා. වහින්න නැතුව වැස යනවා. වහින්න එනවා. මහ වැසක් වහිනවා. මේ ගැන පරියසනාත්මක මනසකින් කටයුතු කරන යම්කිසි මිනිසෙකුට ටික කාලයක් යනකොට අත්දැකීමක් පහළ වෙනවා. මේ විදිහට වහින්න ආවොත් මේක වහින්නේ වැස යනවා. මේ විදිහට ලකුණු දාගෙන ආවොත් ඒක මහ වැසක් වශයෙන් වහිනවා. මෙන්න ලකුණු හඳුනා ගන්නවා. හඳුනාගත්තට පස්සේ අනික්කයන් නැති මානසිකත්වයක් යාර ගොඩ නැගෙනවා. දැන් යා ලෝකෙට දකින්න වහින්ද එනවා දැකලා මිනිස්සු වපුරනවා. පස්සේ බලනකොට පායනවා. තව කටිය මෙවහම වහින්නට වහින එකක් නෑ වපුරමු කියලා වපුරනවා. මහ වැසක් ඇහැලා අරව හොදාගෙන යනවා. දැන් මේ දෙකම මිනිස්සු පාඩු විඳිනවා. දැන් මේ මිනිස්සු විඳින පාඩුව ගැන සංවේගයටපත් වෙන යකිදි අර සියුම් දැනුම ලැබපු පුද්ගලිය. යා ලෝකෙට උපදෙස් දෙනවා. බලා මම කියන්නේ කහපල්. මම කියන්නේ නිකන් නෙමෙයි. හේතු ඇතුව. ඒක වටහාගෙන. අද වහින්නේ මේ වගේ වැසක් ආවම මෙන්න මේ ලකුණු ඇතුව ආවොත්. ඒ වැස යනවා වහින්නේ. මෙන්න මේ ලකුණු ඇතුව ආවොත් ඒක මහ වැසක් වහිනවා. නෑ වහින ලකුණු වහින්නේ නැති ලකුණු තේරුම් අරගෙන. උඹලට අවශ්‍ය වැඩි යහපතිය කරගන්න. මෙන්න මෙහෙම වහින්නේ ඇදී වැස යන්නේ කරන්න. වැසහම කරන වැඩ කරන්න යන්න එපා. උඹලට පාඩු වෙනවා. මෙහෙම වහින්නේ ඇවිදලා වහින්නේ නෑ කියලා හිතාගෙන ඉන්නේ මේක වැසොත් එහෙම. උඹලා මේ වැස නැතුව කරන වැඩේ කරන්න හදුවොත් උඹලට වැස වැසහ පාඩු වෙනවා. මෙන්න මේ ලකුණේ තෝරා ගන්න වහින්නේ නැහැටි වහින්නේ නැති හැටි කියලා. අර සියුම් ශක්තිය දැකුවාම මොකද කරන්නේ? ඒකෙන් ලෝකෙට උපදෙස් දෙනවා. මෙන්න මේ බඳු කට්ටිය තුළ ලෝකයාට යහපත කරන ලෞකික යහපත කරන මානසිකත්වයේ තමයි ලෞකික ඉරිසිවරුන්ගේ තියෙන්නේ. සමහර කෙනෙක් ඥානවන්තයි. ඒ සඳහාම කැප වෙලා වෙන් වෙලා තමන්ගේ මේ ගිහි කටයුතු අත්හැරලා තාපස දිවියට බහැලා. ඒ පිළිබඳ මානසිකත්වයන් උදා කරගෙන ඒ බල ලැබුවා. ඒ ඥාන ශක්තිය ලැබුවා. ඒගොල්ලන්ට කිව්වා ඒ දේ පිළිබඳ හදාරපු ඉරිසිවරු. අන්න ඒගොල්ලන් දකින්න පටන් ගත්තා අතබිලක්ෂීමේ විශ්වයේ මේ තියෙන ක්‍රියාකාරීත්වය. පව පැවැත්මේ ක්‍රියාකාරීත්වය. ඒ කවුරුවත් නෙමෙයි අපේ මහ බෝසත් සතන් වහන්සේ. ලෝක යහපත කරමින් ආයේ උන්වහන්සේලා මහා ඥාන හම්බුනේ උන්වහන්සේලා. උන්වහන්සේලායි ඥාන පාරමිතා පූර්ණ කරන කාලේදී ලෝකයේ තේ බඳු සියුම් ලෞකික වතුන්ගේ සියුම් තැන් දැකලා. ඔහා ලෝකයේ දේශනා කළා. මෙන්න මේ දේශනා කරපු එකේ ප්‍රතිඵලයක් තමයි ඉරිසි භාස්තියක් වශයෙන් ආපු ජ්‍යොතිෂය. ඕක අස්සක් මුල්ලක් නැර හොයලා හාරවසලා දුන්නා. හැබැයි ඕක ඉගෙන ගන්න ගියේ බමුණෝ. ඒකත් ඇත්තට රාග දේශ මොහයන් අත්හැරලා හිටපුවා ඒ නෙමෙයි. රාග දේශ මොහ සහිතිය තමයි. ඕක ඉගෙන ගත්තා. ඉගෙන ගත්තට පස්සේ මම උද්දාම වුණා. ඒ වෙන්. උද්දාම ලාභ කරන්නේ උගත්තු බවට පත් වුණා. ඒ උගත්කම අරගත්තා ඒ. එතන පටන් කරපු එක දෙයක් තියෙනවා. මොකද්ද? තමන්ගේ ලාභ කී ප්‍රහංසා මහ ඉහිලි වටිනවා කියලා හැලකෝ. ඊට පස්සේ සමාජන සාස්ත්‍රයේ වටිනාකම හැකෙන්නේ. මාතුල තියෙන එක. මේක ප්‍රහිද්දලා ගියොත් එහෙම මගේ தત્ත්වේ දැනගත් අනිත් කෙනා දෙකම සමාන වෙනවා. එතන මගේ ලාභ කී ප්‍රහංසා වලට පහර වදින්න මම මේක දෙන්නේ. මේක මයි ගුරු මුෂ්ටි. අන්න හංගගත්. ඔහොම හංගගෙන කාලය ගත කළා. ගුරු මුෂ්ටි හංගගත්. අන්තිමට බලාපොරොත්තු වුණා. තමන්ගේ කවුරු හරි කෙනෙක් ඉන්නවනම් යාට මම මේක දෙනවා කියලා හිතාගෙන ඉන්නේ. හැබැයි දැම්ම දෙන්නේ නැහැ. ඌත් පටලොක් වෙනවනේ. ඒකත් මගේ අරදී දැන අන්තිම මොහොතේ මේක දෙනවා කියලා හිත හිතා ඉන්නකොට මැරලා යනවා. මැරලා යාට පස්සේ මොකද දෙන්නේ? ගුරුමුති හංගගෙන බලා ඉවරයි. අර ඉරිසුවර ලෝකේ හැපතර දුන්න සියුම් දහම වල වටිනා දහම ඕවගේ හංගගන්න. ඒක ඉතුරු ටික මොන හරි ගන්න සාාරයක් තියෙනවා. දැන් අනිකලු වෙලා ඉන්න ලාභ කිරිපහ සාලවන්නේ ඒ පොඩ නිසා. ඌ ඒක අහංග ගන්නවා. ඒකත් බලාපොරොත්තු වෙනවා මේක දුනොත් එහෙම මගේ තත්ත්වයට සමවෙනවා අනික් අය. මගේ තත්ත්වයට ගන්න මේක නොදී හිටු. ඒක ඉතුරු ටික හොඳ හරියට සුද්ධ කර ගන්න. එයා ඒක දිහා ඉඳලා ඔලුවගේ මැරලා යනවා. කාලයක් වෙනකොට પરම්පරා ගානක් එනකොට නෂ්ඨාවතේ කියන ඉතුරු වෙච්ච නැට්ට ඉතුරු වෙනවා. අවශේෂ වූ නැට්ටගෙන ඉතුරු වෙච්ච නැට්ට කියනවා නෂ්ඨාවතේ කියන්නේ. මොන ජ්‍යොතිෂයේ ඉතුරු වෙච්ච නැට්ට තමයි අද දින්නේ ඔගේ පුළුවන් දර කරා. දැන් අද බලනකොට ඔකම හංගලා. ඕන හරියන්නේ නැහැ. නමුත් සාම්ප්‍රදායිකව අද වෙනකන් ජ්‍යොතිෂය තරන් ඉන්නවා. ඉතින් මේ කරකටම අද මොකද වෙලා තියෙන්නේ? විශේෂ දේවල් වෙනලා මේක වැදගත්කම් පෙන්නන්න අද බැහැ. දැන් මේ දැනට වෙනකොටත් මේ අවස්ථාව වෙනකොටත් යම් තරමක් අසක මුල්ලක තියෙනවා. ඒක දෙන්නේ. එහෙම ක්‍රම තියෙනවා. අපි දැනුවත් වෙමු එකක් තිබුණා. දැන් ළමයේ උපන් වෙලාව දුනා මේ වෙලාවට උපන්නේ ගෑනු ළමයේද පිරිමි ළමයේද කියලා කියන ක්‍රමයක් ජ්‍යොතිෂයේ තියෙන බව සිද්ධාන්ත පොත්වල තියෙනවා. හැබැයි ඒ ක්‍රමය දැන් නවීන පිරිස. දැන් තියෙන ඔය කියන පොත් ගන්න දැන් ඔය ඉන්නවනේ රෝහණ සිසුරු කුමාර මහත්මයා. ඒගොල්ලෝ 100ක් ළඟ ගිහිලා මේ අවසර අරගෙන. මේ ළමයා ප්‍රහුත වෙන මොහොත තත්ත්වයක් වෙනස් වෙන්නේ නැතුව අරගෙන. ඒ ළමයා ගෑනු පිරිමි බව ලියාගෙන. අර ක්‍රමයට බලපුවාම කිසිම වෙනසක් නැහැ. ඒක පොදු දෙයක් නිසා කිසිම විශේෂයක් දකින්න හම්බෙන්නේ නැහැ. ගෑනු පිරිමි බව ඒක කියන්න බැහැ. දැන් තියෙන ශාස්ත්‍රය. දැන් ඒගොල්ලෝ කියනවා මේ ශාස්ත්‍රය මොකක් හරි වැරදීමක් ඇති. කියලා තමයි හැඟවිච්ච දෙයක් ඇති. නෝ මේ එලි පිට තියෙන ශාස්ත්‍ර ක්‍රමේ නම් මේක අහු වෙන්නේ. ඒක ඒගොල්ලන්ගේ අත්දැකීම් කරව පරීක්ෂණ ප්‍රතිඵලයක් හිතේ කියලා තියෙනවා. මේ වාරකම කියන්නේ අපි ගමේ එහා පැත්තේ දැන් යන්නේ නැති වෙලා. ඉතරා නෝන මහත්තයෙක් හිටියා. පරම්පරාවෙන් ගෙනාවු යෝජිත ක්‍රමයකින් ඒක බලන්නේ කරන්නේ. වෙලා අරන් ආව ගාම කියන්නේ මට ගෑනු පිළිම කතා කියන්න එපා වෙලාව දෙන්න. ඒක ඇත්තරයි කියන්නේ. එයාට වෙලාව ගෙනත් දුන්නාට පස්සේ එයා බල්ලා කියනවා මෙන්න මේ පුතාට මෙන්න මේ නම තියන්නකො. නෑ ඔය දුවට මේ නම තියන්න. කෙලිම දුවමහ පුතාව නම කියයි තමයි එන්නේ නිය. ඔය දුවට මෙන්න මේ නම ගැලපෙනවා. දැන් මොකද කියලා දන්නේ නැතුව අය අහන. ඉතින් ගිරිතහම කියන වෙලාවක් ගිරිතහම කවුරු හරි දෙනවා නම් වෙලාව විතරක්. අන්න හරි පුතේ. උඹලා වෙලාව බලන්න කොහේ හරි ගෙනියන් මේ වෙලාව දීපල්ලා. අයි අයි ගෑනිද දිරිමිද කියන්නේ බා. හරිය රාත්‍රියේ තමයි කියන්නේ එයා දැනගන්න. දැන් එයා හරියට කියනවා. හැබැයි දරුවෝ හිටියෙත් නැහැ කවුරු හිටියෙත් නැහැ. එයා නැල්ලා ගියා එයාගේ සාත්‍රයෙන් ඉවරයි. අපි දැනුවත් එහෙම සාත්‍රයක් තිබුණවත් ලකුණක් වෙයි කියලා. නමුත් අද වෙනකම් ජ්‍යොතිෂය කියා තිබුණාට ඒ සාත්‍රය අද විද්‍යාමාන නැහැ. ජ්‍යොතිෂය බොරු නෙමෙයි. ඒ ජ්‍යොතිෂය ඒව හංගාගෙන ගිහිල්ලා. ඒ සියුම් දැන් අද නැහැ. ඒකයි කාරණා. ඉතින් ඒතකොට දැන් කෙනෙකුට අහන්න පුළුවන්. ඒ ළමයි මනුස්සය වෙන වෙලාවක ගෙන ඉච්චනවා. එයා තත්කාලේ හදලා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ වෙලාව වැරදුනා ඒකත් හදා ගන්න. ඒකට එකතු කරොත් ගන්න ඒ ක්‍රමෙන් ගන්න. ඒක වෙන ක්‍රමයක්. අන්න ඒවා තමයි ගුරුපති හැංගිලා තියෙන්නේ. ඉතින් එහෙම ක්‍රම තියෙනවා. ඒවා අද වැහි ඇරි. මේ එක ජෝතිෂය වැරදි කියනවා වැරදුනට පස්සේ. ඔහ වැරදි කියන්න කියන්නේ හරියට දන්න දත්තයන් දන්නා හිටපු එකයි. මන්ත්‍ර සාහිත්‍යය වැරදි කියන්න කියන්නේ ඉවෙන් හරියට බලපෙන්න පුළුවන් අය හිරපු කාර. ඒ කාලේ හරි බොහොම බයයි බය බොහොම ගෞරවයෙන් එයා පිළිගත්තා. අද වෙනකොට ඒ ගුරු මුස්තුලි හංගයි හංගයි කියලා අද බොහොම සිය සමත්වයේ තියෙන්නේ. ඉතර බලය පෙන්නන එකක් එකක්වත් ඉතුරු කරේ ඉන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. සිය සමත්වයේ හරි පුළුවන් කියලා ඒක හංගගෙන අද. ඒකවත් දිනේ. වෙලා තියෙන්නේ ඔක. ඉන් ඉන්න ඔය හැම ශාස්ත්‍රයක්ම ඔන්න ඔය විදිහට දුන්නා. ලෞකික ශාස්ත්‍රය දැනගන්න පුළුවන් ඉරිසිවරු හිටියා. ඒ ඉරිසිවරු තමයි ඔය ශාස්ත්‍ර ලෝකෙට දීලා ලෝකේ ලෞකික හේතක් කරේ. මේගොල්ලන්ගේ පස්සේ බුදුරජාන් වහන්සේ ඒව දෙන්නේ කියන්නේ ලෝකෙට. මොකද ඒක සර්වඥ කෝතරදහමක් ඕනේ නැහැ. අති දුර්ලභව පහළ වෙන බුදුරජාන් වහන්සේලා පහළ වුණේ ලෝකේ සාමාන්‍ය අයට තේරුම් ගන්න පුළුවන් දේ කියා දෙන්නේ නෙමෙයි. ඒවටයි ලෝකේ ඉන්නවා. ඒව දුර්ලභ දේවල් නෙමෙයි. දුර්ලභ දේ මොකද්ද? සර්වඥ ගෝචර වන ශ්‍රාවක ගෝචරත් නොවන යම් ධර්මයක් ඇත්නම් මේක අති ශ්‍රේෂ්ඨයි ලෝකෙට දෙන්නේ. එහෙනම් බුදුරජාන් වහන්සේ අන්‍යයන්ට ගෝචර නොවන සර්වඥ ගෝචර දහම් විග්‍රහ කරලා දුන්නා. දැන් ලෝකෙ ඉතින් සමහර අය අහනවා. බුදුහාමුදුරුවෝ කොහෙද උඹ කියා තියෙන්නේ? කොතනද ඔබ තියෙන්නේ? එහෙම වදිනයක් අහනවා මේ සාමාන්‍ය ගෝචරයෙන් නොවන ගෝචර වෙන දෙයක්. ඒක කියා දෙන්න ඕනේ නැහැ. ඒක දන්නවා. අන්නේ කයි කාරණේ. ලෝකයා දැනුවත් යමක් ඇත්නම් ඒ ගැන කියා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. නොදන්න යමක් කියනවනම් ඒකයි කියා දෙන්නේ. ඉතින් බුදුවර ලෝකේ පහළ වෙන්නේ අනික් අයගේ දැනගන්න බැරි ටික පින්නා දෙන්න. සිල්වත් පිළිබඳව එක එක ව්‍යා පිළිබඳව ඔය භාවනා එක එක පිළි පිළිබඳව ඔවා කියා දෙන්න බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න ඕනේ අබුද්ධෝත්පාද කාලේ කයි දැනගන්න. දැනුත් ඒ අය දැනගන්න පුළුවන් ඕන. ඒවා එයා සාහෘ ගෝචර දහම. සාමාන්‍ය පුතර්ජනයට ගෝචර වෙන්නේ. ඉතින් එහෙම යා දැනගන්න බුදුරණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඕනේ. ඉතින් බුදුරණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ නිවන් මඟ මුල් කර දේශනා කරන්න. නිවන් මඟට තේරුම් ගන්න පුළුවන් මාර්ගය පෙන්වා දෙයි. ඉතින් අන්නේ වෙලාවේ පෙන්වා දුන්නා එකෙක්කල් මිනිසු ලෞකික වශයෙන් පිළිසරණ ලබාගෙන ආපු මාර්ගය. ඉතින් ඒවා පෙන්නක. ඒව නිවන් දකින්න එකක් නෑ. නිවන් දකින්න මාර්ගය මෙන්න මේක ඔකට එකතු කරගෙන කරගන්න කියලායි. පෙන්වුවා අරක විනාශ කරන්න කියලා කිව්වේ. ඒ සාම ලිච්ඡවීන්ට එදා දුන්න අර මේ අට මේ පනවපු ඒගොල්ලන් තියනවා මේ සප්ත අපරිහානීය ධර්ම. ඕකේ 6 වෙනි අපරිහානීය ධර්මය මොකද්ද? වජ්ජීන් විසින් එතෙක් කල් තිබුණ පැරණි චෛත්‍ය ආදීට අවශ්‍ය කරන්නා වූ වන්දනාමාන පුද සත්කාර සියල්ලම කරන සාක්කාල වජ්ජීන්ට අභිවෘද්ධියක් ලැබීමක් නෑ. ඒකත් මතක තියාගන්න කියලා දුන්න 6 වෙනි කාර්යය. අපරිහානීය ධර්ම 6 වෙනි අපරිහානීය ධර්මය ඕක. නෑ පැරණි චෛත්‍ය වජ්ජී රටේදී. මොනවාද වජ්ජී රටේ පැරණි චෛත්‍ය? බෞද්ධ චෛත්‍ය. ඊවට අපවත්තාන පූජා සත්කාර කරන සාක්කාල. ඊට පිළිහිමක්. සුනීත වස්සකාර කියන මේ සේනාපති දෙන්න. ඔය පාටලී නගරය කියන නගරේ හදලා. මේ නගරේ හදනකොට බුදුරන් වහන්සේ දැක්කා දේවතාවු 100 ගණන් දහස් ගණන් කාණ්ඩ පිටින් එනවා යම් පැත්තකට. කොහරට යන්නේ කියලා බුදුරජාණන් බලනකොට දැක්කා අර සුනීත වස්සකාර දෙන හද පාටලී ග්‍රාමයට අයියානේ. මොකද කරන්න බලනකොට දැක්කා. දේවතාවු දහස දහස බැගින්. එයාට 100 100 බැගින් මේ විදිහට ගිහිල්ලා. අර ඒ බුදුලේ හද වාසස්ථානට අරක් ගන්න. ඉවර තමයි බැල්ම ආශිර්වාද කරන බැල්ම දාවි. දැන් මෙහෙම ක්‍රමයක් දැක්කා. ඊට පස්සේ එක මහේසාගේ දේවතාවෝ ගිහිල්ලා. මහා මහේසාගේ පින්දහම් කරන්න පිරිස ළඟට යන්නේ. ඒගොල්ලන්ගේ වටේ ආශිර්වාද කරන්නේ. මැදම පිනැති අයගේ කටයුතු කරන අය. මැදම සාගේ දේවතාවෝ ඒගොල්ලන්ට ආශිර්වාද කරනවා. අඩු පිනැති සාමාන්‍ය මට්ටමේ අය. අල්පේසාගේ දේවතාවෝ ආශිර්වාද කරනවා. මෙහෙම ක්‍රමයක් දැක්කා. දැකලා ඉන්න මොකද කරන්නේ? බුදුරන් වහන්සේ මේ ඉතින් ඊට පස්සේ ඔය කාරණේ දේශනා කළා. ඊයේ මෙන්න මේ සිද්ධියක් මම දැක්කා. ඒ ආනන්දහමදුරේ බුදුරණන් වහන්සේ දේශනා කළා සිද්ධි. ඊට පස්සේ උනීද වස්සකාර කියන ඇමතිව දෙන්න. අර නගරේ හැදලා ඉස්සෙල්ලාම බුදුරණන් වහන්සේලාව ආරාප කරවන්න. උන්වහන්සේට දානයක් දීලා කලම වැඩ පිළිවෙල පටන් ගැනීමේ සම්පූර්ණත්වය කරන්න ලෑස්ති කරගත්තා. ලෑස්තින බුදුරණන් වහන්සේලා ආරාධනා කළා විසුණු වහන්සේලා සමග ඒ ස්ථානයේ ආරම්භ කරන දානෙට වණින්න. ඒ දානෙට වෙලා බුදුරණන් වහන්සේ ඒ දානෙ පිළිහර ගත්තා. ඒ පින අනුමෝදන් කරේව අර ඉන්න කටයුතු වල සම්බන්ධ වෙච්ච අර ඉන්න දේවතාවන්. ඊට පස්සේ බුදුරන් වහන්සේ දේශනා කරන යම් මිනිස්සෙ ආදී මහන්සියෙන් දැහැමින් හරි හම්බ කරගත්ත දෙයින් යම් දේව පින්දහම් කරලා යම් දේවතාවෙකුට පුණ්‍යානුමෝදනා කරනවාද. ඒ සතුටටපත් වෙන ඒ දේවතාවු මවෙක් අතදරුවෙක් ආරක්ෂා කරනවා වගේ ඒ මිනිසෙට ආශිර්වාදයක් කරනවා. දෙවියන්ගේ ආශිර්වාදයේ ලබන්නා වූ අභිවෘද්ධිය මිස පිරිහීමක්. දැන් බුදුරන් වහන්සේ කියලා මිත්‍යා දෘෂ්ටි වෙනවා. එතකොට ඊවර උදව් උපකාර කළොත් මිත්‍යා දෘෂ්ටි වෙනවා කිව්වා. ඒව අහ කරන්නේ කිව්වා. හැබැයි නේතාන්තයේ සරණං කියවන් නේතා සරණ මුත් තමයි ඒක අහයි. ඒව කර කර ඉන්න නිවන් දකින්න බැහැ. ඒ කතාව වෙනව කතාව. නිවන් දකින්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ග යන ගමන නිවන් දකින්න. හැබැයි ඔය කරන දෙවියන්ගේ ආශිර්වාද ගන්න වෙන වෙලාවෙ නිවන් දකින්න බැහැ. හැබැයි ඒ නිසා නිවන් දකින්න විතරක් බලා මේ කටයුතු කරපල්ලා. මෙලෝ අභිවෘද්ධියට ගන්න කිසිවක් ගන්න එපා වුණා මිත්‍යා දෘෂ්ටි වෙනවා කියලා එහෙම දේශනාවක් කළේ නෑ. දැන් නිවන් දකින්න බලාපොරොත්තු වෙන දෙවියන් අදහන කිව්වොත් වැරදිනවා. තමන්ගේ යහපත බලා ගැනීමට දෙවියන් අදහන කිව්ව බුදුරණන් වහන්සේ දේශනා කරලා තිනවා අභිවෘද්ධියක් මිස පිළිහිමක් නෑ කියලා. නමුත් ඒ වටිනා අදහම යථාර්ථය දැනගන්න බැරුව දෙවියන්ට පූජාවක් තිබ්බොත් දෙවියන්ට පින්පෙත් දෙන්න ඒ වගේ වැඩක් කළොත් දෙවියන් උසාරට ඉඳක් කළොත් ඒ විනහට තිසරණෙන් නැති වෙනවා කියලා බණ කියනවා. අපි අහුවත් එහෙම කොහෙද ගියේ? කතරගම ගියේ. කතරගම මොකටද ගියේ? දේවාලෙ ගිහින් ඉන්නේ. මොකටද? නිවන් දකින්න මගක් අහගන්න. එහෙම තියෙන කෙනෙක් කවුරුවත් ඉන්නවද මේ ගියා යතරේ පොඩි කොල්ලෙක් හරියන්නේ. කවුරුවත් කියයි ඒ වගේ. නිවන් දකින්න ක්‍රමයක් අපු මහත් දැන් අහගන්න ගියා. එහෙම එකක් එහෙමත් කියයි. දෙයියන්ට කියලා නිවන් දකින්න මගක් අහගන්න ගියා. ඒ જાතියක තියෙන කවුරුවත් උසරයක් දෙයි. නෑ මං මෙහෙම ඉසල වාහනයක් ගත්තා. මෙර ආශිර්වාදය කරව ගන්න ගියා. එයා එහෙම එකක් දෙයි. බුදුරණන් හදේ පා කියලා තියෙනවා. මාහර දහම් හැර සඟුන් හැර තවත් ආශිර්වාදයක් මේ ලෝකෙ දෙන්නේ නැහැ කියලා එහෙම එකක් බුදුරණන් වහන්සේ පෙන්නුවේ නැහැ. ඒක අවස්ථාවක ඔය පද්‍යහට හිටපු ඔය කියන මේ පිටිස නැත්නම් ඔය කුමාර බුදුරණන් වහන්සේ ළඟට ඇවිදින්න බොහෝම නිහඬව ඉඳගෙන ඔය යාදී මහා නාම කියන ශාක්‍ය කුමාරයා ඔතෙන්ට ඇවිදින්න වජ්ජීන්ට අභිවෘද්ධියක් වෙනවා, වජ්ජීන්ට අභිවෘද්ධියක් වෙනවා කියලා මහහලින් එහෙම උද්ඝෝෂණයක් කළා. ඒ වාර බුදුරන් වහන්සේ යනවා මහා නාම ඇයි මේ මෙහෙම කතා කරන්නේ? ස්වාමිනේ වජ්ජීන්ගේ හැටි මම දන්නවා අයිෂ. අද නම් ඔබ වහන්සේ ඉදිරියේ බොහොම සංවරව ඉඳගෙන මේ බණ අහන්න හැදිලා. අද මේ වජ්ජීන්ට යහපතක් වෙනවා දැනගෙන මම මෙහෙම කිව්වා. ඒ වාර කියනවා අම ඉස්සර කියලා වජ්ජින්ට විනාශයක් වෙනවා, වජ්ජින්ට විනාශයක් වෙනවා කියලා. එහෙම කිව්වේ ඒ කාලේ. මොන් දඩේමට යනවා විනෝදේ. වජ්ජ කුමාරවරු. කාන්තාවක් එහෙම දැක්කොත් උතුරු විහිළු කරනවා. එහෙම මෙහෙන් අදිනවා. ඇඟ මිරි කරලා එනවා. අතේ තියෙන දේ උතුරන කනවා. මෙන්න මේ જાතියම නීච වැඩකට. ඒ කාලේ ඒ වෙනම වජ්ජින්ට පිරිහීමක් වෙනවා, වජ්ජින්ට පිරිහීමක් වෙනවා කියලා. දැන් මේ වජ්ජි මේ කුමාරවරු ඇවිදilla. ඔබ වහන්සේනම් වනහන් ඉතගෙන හදලා. මේ පුදුමේ දැකලා තමයි මම මේ වජ්ජින්ට අභිවෘද්ධියක් වෙනවා කියලා කිව්වේ. දැන් මේ රාජ බුදුරණන් වහන්සේ වජ්ජින්ට අභිවෘද්ධියක් වෙන කරුණු ගණනක් ඒක ඉස්තර කරා. මේ මහරාම කුමාරයා මුල් කරගෙන කරපු දේශනාව. දැන් මෙතෙන්දි පෙන්ලා තියෙනවා ආශිර්වාදයක් ලබා ගත්තාම අභිවෘද්ධියක් ලැබෙන හැටි කියන එකද විග්‍රහ කරනවා. මේ අභිවෘද්ධිය විග්‍රහ කරනකොට පේනවා යම්කිසි කුල පුත්‍රයෙක් යම්කිසි නායකයෙක් තමන් හරි හම්බ කරන දීපලෝලි වැඩි හිටියන්ට සලකනවා නම්, ඒ වගේම අපපස්ථාන කරනවා නම්, ඒ සැලකුම් ලබන්නා වැඩි හිටියෝ ඒ කුලපුත්‍රයාට යම් ආශිර්වාදයක් කරනවා. සැර දේවා බොහෝ කල් දිගාසිරි වේවා කියලා අභිවෘද්ධියක් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාදයක් කරනවා. වැඩි හිටියන්ගේ ආශිර්වාදය ලබන්නා වුන්ට අභිවෘද්ධියක් මෙහි පිළිහිවා. ශ්‍රමණ බ්‍රාහ්මණාදී කොටස් වල දන් දෙනවා. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණාදී ආශිර්වාදයක් කරනවා. සර දේවා දිගාකල් වැඩ වේවා කියලා. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණාදීගේ ආශිර්වාදේ ලබන්නා වූ ඒ කුල පුත්‍රයාට අභිවෘද්ධියක් මිස පිළිහිවා. ඒ සමාජයේ නෑහිත මිතුරන්ට සංග්‍රහ කරනවා. එයි සතුරු වෙන්නා වූ නෑහිත මිතුරෝ අපගේ මේ කුමාරයා සර දේවා දිගාකල් වැඩ වේවා කියලා ආශිර්වාද කරනවා. නෑහිත මිතුරන්ගෙන් ආශිර්වාද ලැබන්නා වූ ඔහුට අභිවෘද්ධියක් ලෙස පිරිහීමක්. ඒ වගේම අමුතරුවන්ට සංග්‍රහ කරනවා. එයින් සතුටට පත් වෙන අමුතරුව අපගේ ස්වාමියා, අපගේ පියා, සැරදේවා බොහෝ කල වැඩ වේවා කියලා ආශිර්වාද කරනවා. අමුතරුවන්ගෙන් ආශිර්වාද ලැබන්නා ස්වාමියාට අභිවෘද්ධියක් ලෙස පිරිහීමක්. එයා එයාගේ අතවැස්සන්ට සේවකීන්ට බත් පැටුක් දෙනවා, සංග්‍රහ කරනවා. එයින් සතුටට පත් වෙන්නා වූ සේවකයෝ අපගේ ස්වාමියා වැද වේවා දීගායු වේවා කියලා ආශිර්වාද කරනවා. දැසිදාස් කම්කරුවන්ගෙන් ආශිර්වාද ලබන්නා වූ ස්වාමියාට අභිවෘද්ධියක් ලෙස පිරිහීමක්. දෙවියන්ට තමා හරි හම්බ කරගත්ත දේින් වෙන් කරලා පුදු පූජෝ පහර පවත්වන. අයින් සතුරු වෙන දේවතාවෝ ඔහුට ආශිර්වාදයක් කරනවා. මේ කුල පුත්‍රයා සැර දේවා දිගාකල් වැද වේවා කියලා ආශිර්වාදයක් කරනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නා වූට අභිවෘද්ධියක් ලෙස පිරිහීමක්. දැන් වජ්ජීන්ට මෙන්න මේ අභිවෘද්ධිය ලැබෙනවා. දැන් වජ්ජීන් එතනයි. වජ්ජීන්ගේ අභිවෘද්ධිය නැති කරන්න හතන් වලින් බෑ, මේ විදිහට කරලා බෑ කියලා පේනවා. කවදා හරි ඉන්නකින් මහා ජලයකින් ස්වභාවික වෙන විනාශයකින් කවදා හරි ඔහු විනාශ වෙන්න පුළුවන්. නැත්නම් උපක්‍රම සීලිය විනාශ කරන්න බෑ කියලා. දැන් මෙතන හොඳට පැහැදිලිද පේනවා. එහෙනම් බුදුරන් වහන්සේ ආශිර්වාද ගැනීමේදී දුගී මගේ දැන් යම්ගේ තමන්ගේ කම්කරුවන්ගේ ආශිර්වාදයක් ස්වාමියාට අභිවෘද්ධියට හේතු වෙනවා කියලා පේනවා. එහෙනම් ආශිර්වාද දෙන්නේ මහා මේ මහතෙරවරු විතරද? යාදිතයින් බුදුරන් වහන්සේගේ ත්‍රිවිධ රත්නේ ආශිර්වාදේ හැරෙන්න මට වෙන ආශිර්වාදයක් නැහැ කියලා එකක් හදාගෙන තියෙනවා. කාගේ තියෙන කතාව? අත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං අත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං කියලා මේ වාක්‍ය තුනක් කියලා විදිහට ත්‍රිසරණේ හැරෙන්න මට වෙන සරණක් නැහැ කියන කතාවක් කියලා. කරණයි පිහිටයි අඳුර ගන්න බැරිව පටලවාගෙන. අනික කිසිම කෙනෙක්ගේ ආශිර්වාදේ ගත්තොත් එයා මිත්‍යා දෘෂ්ටිකය කියනවා. තුන් රංගුනේ හැර වෙන පිහිටා කාටවත් නැහැ කියලා එකක් ලෝකේ හඳවනවා. දැන් පිහිට කිව්වේ එකක්, සරණ කිව්වේ තව එකක්. සසර සැරිසරන්නා වූ සසර ගමන නසාහන්න අර්ථයෙන් කියන සරණ මෙන්න මේ සරණ නම් නිවන. මේ නිවන ලබාගෙන සතර දුකෙන් නිදහස් වෙන්න යම් වැඩක් තියෙනවා නම් මෙන්න මේකට බුදු සරණ, ධම් සරණ, සංඝ සරණ කියන මෙන්න මේ තුලින් ලබන ආධාරය තමයි ප්‍රධාන වෙන්නේ. ඒ තුලින් ඕනේ යථා භූතේ ලබාගෙන සසර ගමන දුරු කරලා සැරිම නසාහරි ඒ සරණ ලබන්න. මෙන්න මේ සරණට වෙන සරණක් නැහැ. අන්නේ අදහදී නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියවන හරි. පිහිට කියන්නේ එකක්, සරණ කියන්නේ තව එකක්. පිහිට කියන්නේ අන්‍යෝන්‍ය ආධාරූපකාරය. අන්‍යෝන්‍ය ආධාරෝපකාරී නැත්නම් හාමුදුරුවන්ට තව හාමුදුරුවනික ආධාරෝපකාරීතු ජීවත් වෙන්න බෑ කියලා දේශනා කරා. වික්ෂුන් වහන්සේලාම දේශනා කරනවා. උඹලා තන්තන උඹලගේ වැඩ කරගෙන ඉන්න කියලා පෙන්නුවේ නේ. මහණෙනි කුඩා වූ පහතු නෑදෑ පිළිසත් ඇල්ලලා අමුදරු පිළිසත් ඇල්ලලා වත් දෙපොළ ඉඳලා වත් කම් අත්හැරලා මේ අනගාර්ගික සාසනයේ පැවිද්දලා බහලා ඉන්න උඹලට. කාගේ පිළිසත්ද පිළිසරණාද? උඹලට දුක කරදරයක් ආපුහම ලෙඩක් රෝගයක් හැදුනහම අන්‍යෝන්‍ය ආධාරයෙන් ඒ කරගත්තා නම් කවුද කරලා දෙන්නේ? ඉතින් මීට පස්සේ හොඳට මතක තියාගන්න. කෙනෙකුට කරදරයක් දුකක් ඇති වුණාම අනිකයි මග අරින්න එපා. කවුරුත් එකතු වෙලා සමගියෙන් සාමයෙන් අන්‍යෝන්‍ය ආධාරයෙන් කටයුතු කරගන්න. ඒ බඳු උපස්ථානයක් අසනීපුනහම කරනවා නම් ඒ උපස්ථානය මට කරන උපස්ථානයක් හා සමානව සැලකන්න.